Today is 20th Friday, February 2015. Most Honorable Bante Vimala Ransi is here with us. And we are going to discuss Chula Vedala Sutta, Majjhima Nikaya number 44, Chula Vedala Sutta, the shorter series of questions and answers. අද පෙබරවාරි 20 වෙනි සිකුරාදා 2015 වර්ෂයේ නිබ්බාන භාවනා වැඩසටහනේ 6 වෙනි දවසයි මේ ගත කෙරෙන්නේ. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මජ්ක්‍ධිම නිකායේ 44 වෙනි සූත්‍රය චූල වේදල්ල සූත්‍රය. ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් කෙටි සූත්‍ර දේශනාවයි අද සාකච්ඡාවට භාජනය වෙන්නේ. හැම දිනම සාවධානව සවන් යොමු කරමින් ධර්මය දැන ඉගෙන ගන්නට පුහුණු වෙන්න කියලා මතක් කරනවා. Yes.
Okay. There it is. Thus, if I heard on one occasion the Blessed One was living at Rajagaha in the bamboo grove.
මට අසන්නට ලැබුණේ මේ විදියටයි එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළු වනයේ වාසය කරා උණ වනයේ වනාන්තරයක වාසය කරා
Then the lay follower Visakha went to the Bhikkhuni Dhammadina and after paying homage to her sat down at one side
ඒ කාලේ විශාක කියන සිටුවරයා ඒ ගෘහපතියා ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ වෙත ගිහිල්ලා නමස්කාර කරලා එකත් පසෙක හිඳගත්තා.
Visakha was a very wealthy merchant.
Visakha කියලා කියන්නේ බොහොම ධනවත් ව්‍යාපාරිකෙක් වෙළෙන්දෙක්.
And Dhammadina was his wife.
ධම්මදින්නා කියලා කියන්නේ එතුමගේ හිටපු බිරිඳ.
But whenever the Buddha came to Rajagaha, Visakha would go visit him for a day of meditation and listening to the Dhamma.
බුදුහාමුදුරුව රජගහ නුවරට වැඩි යොතින් විසාක යනවා බුදුහාමුදුරුව මුණ ගැහිලා දවසෙම භාවනා කරන්න සහ ධර්ම දේශනාවලට සම්බන්ධ වෙන්න කියලා.
Now one day, one evening, he came back from listening to a Dhamma talk.
එක හැන්දෑවක විසාක බණ අහලා ගෙදර ආවා
and his wife Dhammadina would always greet him at the gate and give him a hug and they would walk together to the house
සාමාන්‍යයෙන් විසාකගේ බිරිඳ වෙනදට ගේට් ටුව ළඟ ඉඳලා සිප්ප වැළඳගෙන ගෙදර ටෙක් ගේ ඇතුළට එක්කගෙන යනවා විසාක එනකොට බලන් ඉඳලා.
But this particular time he stopped her from doing that.
නමුත් මේ වෙලාවේ විසාක මේ දවසේ ඒකට ඉඩ දුන්නේ නැහැ.
And she thought that was very unusual.
ඇයට හිතුණා මේක ටිකක් අමුතු දෙයක් නේ අසාමාන්‍යයි නේ කියලා වෙනද වගේ නෙමෙයි කියලා.
Then they went into the house and they had a meal without talking.
ඊළඟට ඒ දෙන්නම ගේ ඇතුළට ගිහිල්ලා ආහාර ගත්තා හැබැයි කතා බහක් නැහැ.
After everything was cleaned up then Visakha went to bed.
ඔක්කොම පිරිසිදු කළාට පස්සේ විසාක ගියා නිදාගන්න.
And shortly after that Dhammadina went to the same bed and got in beside him.
ටික වෙලාවකින් ධම්මදින්නත් ගිහිල්ලා ඒ ඇඳේම අනිත් පැත්තෙන් හාන්සි වුණා.
Then Visakha got up out of the bed and slept and laid down on the floor.
ඊළඟට විසාකා මොකද කරේ? බිමට ඇවිල්ලා බිම නිදාගත්තා.
So Dhammadina got up and laid down on the floor.
ධම්මදින්නත් මොකද කරේ? නැගිටලා බිම නිදාගත්තා.
And he got up and laid in the bed.
Visakha ඊළඟට ආපහු ඇඳට ගියා.
And Dhammadina said, I don't know if I've offended you in some way or caused some problem. please let me know what the problem is.
Dhammadina kiwa mang man mata mandanne ne mang waradak kalada kiyala mata kiyanna mokadde mage athin mokak hari apahasthawayak una nan kiyala kiwa.
The Visakha said, when I was at the monastery today with the Buddha, I did some meditation and I became an anagami.
Visakha kiwa mang aram viharasthaneyata gehila buddhamduruna gehila bane huwama e dharmaya avabodha vela anagami tattweta mage manasa pattuna kiyala.
An anagami no longer has any kind of sexual desire.
Anagami kenekta tavaduratat kama asavan hataganne neha.
And they also have no more hatred in their mind at all.
E ay tula kohettama dveshayak athi wenna vidiyakut neha.
So reluctantly Visakha told her what had happened.
බොහොම අපහසුතාවයෙන් වුණත් විසාක කිව්වා තමන්ගේ බිරිඳට මේ සිදුවීම මෙහෙමයි වුණේ කියලා.
And Visakha said we can no longer live as husband and wife.
විසාක කිව්වා දැන් තවදුරටත් අපිට ස්වාමි භාර්යාව විදියට ඉන්න බෑ.
We can live as brother and sister.
අපිට එකෝ ඉන්න පුළුවන් සහෝදර සහෝදරියෝ වගේ.
Or I will give you this house and you can live here and I will find another place to live.
එහෙම නැත්තම් මම මේ ගෙදර ඔබට දීලා මම වෙන කොහෙට හරි යන්නම් කියලා කිව්වා.
Now Dhammadina had always been very inspired by the Buddha's teachings.
හැබැයි ධම්මදින්න නිතරම බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් වලිනුත් සෑහෙන ධර්මයට කැමැත් අලවාගෙනයි හිටියේ.
So she said that to Visakha and then asked him if she could ordain and become a bhikkhuni.
ඊළඟට ඇය හුව විසාකගෙන් ඇයටත් පැවිදි වෙලා භික්ෂුණී ශාසනයට ඇතුළත් වෙලා ඉන්න පුළුවන් අවසරය දෙනවද කියලා.
And he said yes.
ඔහු කිව්වා ඔව් කියලා.
After a few months of being a bhikkhuni, she became an arahat.
භික්ෂුණියක් වෙලා මාස කිහිපයක් ගිහිල්ලා ඇය රහත් මෙහෙණියක් බවට පත් වුණා.
And Visakha would come and ask questions of her on occasion.
Visakha එනවා ඇයව මුණ ගැහෙන්න ඇවිල්ලා එක එක අවස්ථාවලදී ප්‍රශ්න අහනවා.
And that's what we're reading right now.
ඒ ප්‍රශ්න කීප ප්‍රශ්නාවලියක් තමයි අපි දැන් කියවන්න යන්නේ.
Lady, identity is said.
Aryaveni handuna ganima ehema naththam mamatwaya kiyala kiyenawa.
What is called identity by the blessed one?
Mukaddame bhagyavathun wahanse handuna ganima mamatwaya kiyala kiyala tiyenne.
Friend Visakha, these five aggregates affected by clinging, craving and clinging are called identity by the blessed one.
භාග යහළු විසාකය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ තණ්හාවෙන් සහ උපාදානෙන් සම්බන්ධ වුණු පංච ස්කන්ධය තමයි පුජ්‍යලයා කියලා කියන්නේ කියලා. එයා තමයි මමත්වය හඳුනාගන්නේ කෙනා.
That is the material form aggregate affected by craving and clinging.
ඒ තමයි පළවෙනියටම තියෙන්නේ රූප ස්කන්ධය තෘෂ්ණාවෙන් සහ උපාදානයෙන් වෙලුණු.
The feeling aggregate affected by craving and clinging.
තණ්හා උපාදාන වලින් බැඳුණු වේදනා ස්කන්ධය.
The perception aggregate affected by craving and clinging.
Vedana tanha upadana valin bendunu sanya upadana skandaya.
The formations aggregate affected by craving and clinging.
Tanha upadana valin bendunu sanskara upadana skandaya.
And the consciousness aggregate affected by craving and clinging.
ඊළඟට විඤ්ඤාණ උපාදානස්කන්ධය තණ්හාවෙන් සහ උපාදාන වලින් බැඳුණු.
These five aggregates affected by craving and clinging are called identity by the Blessed One.
තණ්හාවෙන් සහ උපාදානයෙන් බැඳුණු මේ පහට තමයි පුජ්‍යලයා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ.
Saying, good lady, the lay follower Visakha was delighted and rejoiced in the Bhikkhuni Dhammadina's words.
හොඳයි ආර්යාවෙනි කියලා විසාක විසාක කියන ගෘහපතිය සතුටු වුණා භික්ෂුණී ධම්මදින්නාගේ පිළිතුර ගැන.
Then he asked her a further question.
ඊළඟට ඇහුව තවත් ප්‍රශ්නයක්.
Lady, origin of identity. Origin of identity is said.
ආර්යාවෙනි පුජ්‍යලත්වයේ හට ගැනීම. පුජ්‍යලත්වයේ හට ගැනීම කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා එහෙනවා.
What is called the origin of identity by the Blessed One?
මොකද්ද මේ පුජ්‍යලත්වයේ හට ගැනීම කියලා භාග්‍යවතුන් වහන්සේ විසින් සඳහන් කරන්නේ?
And Visakha, it is craving.
යාලු විසාකය ඒ තමයි තණ්හාව.
Which brings renewal of being and is accompanied by delight and lust.
නැවත නැවත පැවැත්ම ඇති කරන ඒ වගේම කැමැත්ත සහ රාගයෙන් බැඳුණු තණ්හාවයි මේ පුජ්‍යලත්වයේ ආරම්භයට හේතු වෙන්නේ.
And delights in this and that.
එහෙ මෙහි හැමදේම ඇලෙනවා.
That is craving for sensual pleasures.
ඒ තමයි කාමාශ්වාදයන් ගැන තියෙන තණ්හාව.
Craving for becoming.
භව ආශ්‍රවයන් කෙරෙහි තියෙන තණ්හාව.
And craving for non-being.
විභව තණ්හා කියන ස්වභාවය නොපැවැත්මට තියෙන ආශාව.
This is called the origin of craving by the Blessed One.
මේ තමයි භාග්‍යවතුන් වහන්සේ තණ්හාවේ ආරම්භය විදියට දේශනා කරලා තියෙන්නේ.
So right now we're going through all of the noble truths.
දැන් අපි මේ යන්නේ ආර්ය සත්‍යයන් සියල්ලම හරහා.
We start out with the first noble truth by saying identity.
පළවෙනි ආර්ය සත්‍ය ඔබ හඳුනා ගන්නවා පුජ්‍යලත්වය කියලා.
The second noble truth, what's the origin of identity?
දෙවෙනි එක තමයි මේ පුජ්‍යලත්වයේ හට ගැනීම කියන සත්‍යය.
Now we're going to the third noble truth.
ඊළඟට අපි යන්නේ තුන්වෙනි ආර්ය සත්‍යයට.
Cessation of identity.
පුජ්‍යලත්වයේ නිරෝධය කියන එකට.
What is called the cessation of identity by the Blessed One?
භාග්‍යවතුන් වහන්සේ මේ පුජ්‍යලත්වයේ නිරෝධය කියලා දේශනා කරලා තියෙන්නේ මොකද්ද?
Ren Visakha, it is the remainderless fading away and ceasing.
Of. Ceasing of.
Ceasing. Just stopping.
යහළු විසාකය ඒ තමයි ඉතුරු නැතිවම දුරු කිරීම සහ නිරෝධය වීම.
The giving up, the relinquishing.
අතහැරීම, විමුක්තිය.
Letting go, relaxing.
බැහැර කිරීම, සැහැල්ලුවීම.
And rejecting of that same craving.
නොසලකා හැරීම කුමකද ඒ තන් එම තණ්හාවේම.
This is called the cessation of identity by the Blessed One.
මෙය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පුජ්‍යලත්වයේ නිරෝධය කිරීම කියලයි.
Lady, the way leading to the cessation of identity, the way leading to the cessation of identity is said.
ආර්යවෙනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ නිරෝධයට යන මාර්ගය කියලා. නිරෝධයට යන මාර්ගය කියලා.
So this is the fourth noble truth.
ඒ කියන්නේ මේ තමයි හතරවෙනි ආර්ය සත්‍යය.
What is called the way leading to the cessation of identity by the Blessed One?
මොකද්ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පුජ්‍යලත්වයේ නිරෝධයට හේතු වෙන මාර්ගය කියලා.
Friend Visakha, it is just this noble eightfold path.
යහළු විසාකය ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය.
Now in this translation it says right view, right thought, like that. And I don't particularly like that translation. So I call it harmonious instead of right.
මේ පරිවර්තනයේ right කියන වචනය සම්මා කියන එක වෙනුවට right කියන වචනය භාවිත කරන ඉංග්‍රීසි පරිවර්තනයේ උන්වහන්සේ කැමති ඒ right කියන වචනය වෙනුවට harmonious කියන වචනය භාවිත කරන්න. ඒකෙන් ඒ දෙකෙන් අදහස් වෙන්නේ නිවැරදි කියන අදහස නිවැරදි දැක්ම උදාහරණයක් විදියට කියලායි අපිට කියන්න පුළුවන්. Yes, Bhante.
Okay. So in the, this book it says the first one is right view. I call it harmonious perspective.
මේ පොතේ සඳහන් වෙන්නේ right view කියලායි. ඒ වෙනුවට උන්වහන්සේ අදහස් කරනවා harmonious perspective කියලා අර්ථකථනයක්.
Harmonious perspective is seeing that everything in existence is part of an impersonal process.
A harmonious perspective කියන වචනයෙන් උන්වහන්සේ අදහස් කරන්නේ කියන්නේ නිවැරදි දැක්ම කියන එකෙන් අදහස් වෙන්නේ හැම දෙයක්ම පැවැත්ම තුල තියෙන හැම දෙයක්ම මමත්වයෙන් තොරයි කියන එක. අන්න ඒ ස්වභාවය එතනින් අදහස් කරනවා.
Now the next fold of the eightfold path here says right thought.
දෙවැනි එක තමයි right thought කියලා නිවැරදි සිතිවිලි කියලා පරිවර්තනය වෙන්නේ.
I call this harmonious imaging.
මේකට මම කියනවා නිවැරදි චිත්ත රූප මැවීම කියලා.
When you hold the image of in your mind of what you would like to see happen, it will happen.
ඔබ ඔබේ මනස තුල යම් චිත්‍රයක් මවාගෙන ඉන්නව නම් මෙහෙමයි වෙන්න ඕනේ කියලා එය වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. එය වෙනවා.
So you have the image of being successful with your meditation, you will be successful with your meditation.
ඔබ තුල තියෙනව නම් භාවනාව තුල සාර්ථක කෙනෙක් සාර්ථකව භාවනාව කරනවා කියන චිත්‍රය ඔබ ඒ මට්ටමටපත් වෙනවා.
And there are some people that hold the image in their mind that they're very poor.
තවත් අය ඉන්නවා මේ ඒ අය හරි දුප්පත් කියලා හිතාගෙන ඉන්න අය.
And they are.
ඒ අය ඇත්තටම දුප්පත්.
But there are people that hold an image in their mind.
සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ හිතේ තියෙන චිත්‍රය තමයි
that they're very prosperous.
ඒ අය හරිම සෞභාග්‍යමත් කියන චිත්‍රය.
I hold that image in my mind.
මා තුල තියෙන චිත්‍රය තමයි ඒ.
And as a result,
එහි ප්‍රතිඵලයක් විදියට
I travel all over the world.
මම ලෝකේ බොහෝ තැන්වල සංචාරය කරනවා.
And I don't have any money.
මට සල්ලි නෑ.
I have a lot of friends.
මට ගොඩාක් යාළු ඉන්නවා.
In many many different countries.
බොහෝ රටවල.
I'm prosperous.
එතන අදහස් වෙන්නේ මමත් සෞභාග්‍යමත් කියන එකයි.
My brothers, they have no idea how I can afford to travel like I do.
මගේ සහෝදරයෝ හිතා ගන්න බෑ මට මෙච්චර සල්ලි කොහෙන්ද මේ තරම් සංචාරය කරන්න කියලා.
I tell them people like me enough that they send me tickets.
ඒගොල්ලන්ට මං කියනවා මට මිනිස්සු ඇතිතරම් කැමැති නිසා ඒගොල්ලෝ මට ගුවන් ටිකට් පත් එවනවා. ඉතින් මං ඇවිදින්න යනවා.
So I come when they give me a ticket.
ඉතින් මම යන්නේ ඒගොල්ලෝ එහෙම ගුවන් ටිකට් පත් එවුවට පස්සේ.
So it's that's part of being prosperous.
එයත් සෞභාග්‍යවත් වීමේ එක්තරා කොටසක් තමයි.
I have very good food karma.
ඒ වගේම මට ගොඩාක් ආහාර ලැබෙන්නත් මං කර්ම රැස් කරලා තියෙනවා.
When I was going out on alms round, I always had to carry a very big bag with me.
මං පින්දපාතේ යද්දී ලොකු බෑග් එකක් අරන් යන්න වෙනවා.
And sometimes I would ask somebody to come along with me to help me carry it.
පස්සෙන් මං කියනවා කාට හරි එන්න කියලා මොකද මේ මල්ල උස්සගෙන යන්න අමාරු හින්දා.
I always had enough food for 5 monks.
නිතරම මට හාමුදුරුවෝ පස් නමකට විතර ඇති වෙන්න ආහාර හම්බ වෙනවා.
No matter where I went,
කොහෙ ගියත්
always had a lot of food.
ගොඩාක් ආහාර ලැබෙනවා.
So that's another part of being prosperous.
ඒකත් තමන් සෞභාග්‍යමත් වීමට අදාළව තියෙන එක්තරා අංගයක් පැතිකඩක්.
So if you hold an image of being prosperous in your mind, you will be.
ඔබ තුල තියන් ඉන්න චිත්‍රය ඔබ සෞභාග්‍යමත් වීම වෙන කෙනෙක් කියලා නම් ඔබ එහෙම කෙනෙක් වෙනවා.
No, we also have a piece of land. 103 acres.
අපිට තියෙනවා අක්කර 103ක විශාල ඉඩමක්.
Huge piece of land.
විශාල භූමියක් ඒක.
We have a very large dining hall.
අපිට තියෙන විශාල දාන ශාලාවක්.
And a library above.
ඒක උඩ තියෙන පුස්තකාලයක් සකස් කරලා.
Big kitchen.
විශාල ආහාර සකස් කරන ස්ථානයක් තියෙනවා.
And a meditation hall that's incredibly beautiful.
ගොඩාක් ලස්සන ධර්මශාලාවක්, භාවනා ශාලාවක් අපිට තියෙනවා.
How did that happen?
කොහොමද ඒව උනේ?
I don't have any money.
මගේ ළඟ සල්ලි නෑනේ.
But people wanted to help, so they started sending money to the center so we could build.
මිනිස්සුන්ට අවශ්‍ය නම් උදව් කරන්න කියලා ඒගොල්ලෝ ආධාර එවනවා ආයතනයට. ඉතින් අපි ඒවයින් සකස් කරනවා ඒ ස්ථාන.
And very soon we are going to start building a monastery for bhikkhunis.
ඉතා ඉක්මනින්ම අපි ඉදි කරන්න හිතාගෙන ඉන්නවා භික්ෂුණීන්ට වැඩ සිටින්න ආරාමයක්.
Because it's very necessary to have female monks.
භික්ෂුණීන් වැඩ ඉන්න එක අත්‍යවශ්‍යම දෙයක් හින්දායි අපි එහෙම කරන්නේ.
Because women like to talk to female monks. They're more at ease than they are talking to a male monk.
ඒකට හේතුව තමයි මේ කාන්තා පාර්ශවයේ අය භික්ෂුණීන්ට කතා කරන්න කැමති. හාමුදුරුවරු ඉදිරියේ ඒගොල්ලන් පැකිලෙනවා සමහර දේවල් ප්‍රකාශ කරන්න. ඒ හින්දා භික්ෂුණීන් ඉන්න එක ඒගොල්ලන්ට උදව්වක්.
When I was living in Malaysia with K. Sri Dhammananda.
මම මැලේසියාවේ කේශරි ධම්මානන්ද හාමුදුරුවෙක් එක්ක වැඩ ඉන්න කාලේ.
He and I very much agreed that we need to have female monks.
උන්වහන්සේත් මමත් එකඟ වෙලා හිටපු දෙයක් තමයි අපිට භික්ෂුණීහු කාන්තාවය පැවිදි වීම අත්‍යවශ්‍යයි කියන එක.
And he convinced me totally that this is the right thing to do, so that's why we're doing it.
උන්වහන්සේ මට ඒත්තු ගැන්නුව එය තමයි කළ යුතු හරි දේ කියලා. ඉතින් ඒ හින්දා තමයි මම ඒකට නැඹුරුනේ.
Okay. Now the next fold of the eightfold path, they call it in this book, they call it right speech.
ඊළඟ අංගය තමයි නිවැරදි කතාව කියන එක, සම්මා වාචා කියන එක.
I call it harmonious communication.
මම ඒකට කියන්නේ සාමකාමී නිවැරදි sannivedanaya කියලයි.
Who do you talk the most to in your entire life?
ඔබ වැඩිපුරම මුළු ජීවිතය තුළම වැඩිපුරම කතා කරන්නේ කාටද?
Yourself, right?
ඔබට. එහෙම නේද?
So it's a real good idea to have harmonious communication with yourself.
ඒ හින්ද හොඳම දෙයක් තමයි තමන් එක්ක නිවැරදි සංනිවේදනයක් පවත්වා ගන්න එක.
Don't develop a critical mind.
විවේචනය කරන මනසක් හදාගන්න දියුණු කරගන්න එපා.
Even if you make a mistake, don't criticize yourself.
ඔබ අත්වැරද්දක් කළොත් ඔබ විවේචනය කරගන්න එපා.
That's unwholesome, isn't it?
ඒ අකුසලයක්. එහෙම නේද?
So instead of criticizing yourself for making a mistake, see the mistake and tell yourself, I'm not going to do that again.
ඔබ ඔබම විවේචනය කරන එකෙන් වැළකීලා ඔබ කළ යුත්තේ ඒ වැරද්ද දැක්කට පස්සේ මම ඒක අපහු කරන්නේ නැහැ කියලා හිතාගන්න එකයි.
Too many times people fight with themselves.
බොහෝ වෙලාවට මිනිස්සු ඒ අයත් එක්ක බොහෝ වෙලාවට ඒ මිනිස්සු තමන් එක්කමයි සටන් කරන්නේ.
And they cause themselves a lot of suffering and pain.
ඒ අයටම විශාල දුකක් වේදනාවක් සකස් කරනවා.
Actually a lot of sickness in the body.
ඒකෙන් ගොඩාක් ලෙඩ රෝගත් හැදෙනවා.
Because tighten up so much and they're so angry with themselves because they make a little mistake.
ඒ අය තමන් අතින් සුළුසුළු වැරදි වෙනකොට ඒ අය ගොඩාක් තෙරපීමකින් ඉඳලා ඒ අය සෑහෙන තරහ ගන්නවා. එහෙම නැත්නම් තමන්ට සෑහෙන වේදනාවක් ඇති කරනවා.
So what to do if you make a mistake?
ඔබ එහෙනම් කුමක්ද කරන්න ඕනේ ඔබ අතින් අත්වැරද්දක් වුණාම?
Forgive yourself for doing that.
ඔබටම සමාව දෙන්න ඒක වුණ ඒ වැරද්ද වුණා කියලා.
You don't have to be hard on yourself because you made the mistake.
ඔබ ඒ වැරද්ද කළා කියලා ඔබටම ඔබ දරුණු වෙන්න ඕන නැහැ.
You don't have to feel guilty.
ඔබ කනගාටු වෙන්න දුක් වෙන්න ඕනත් නැහැ.
So you forgive yourself and tell yourself, I'm not going to do that again.
ඔබටම සමාව දීලා කියන්න මං ආයේ මේක කරන්නේ නැහැ කියලා.
Okay. So that way you can be in harmony with yourself.
ඒ විදිහට ඔබට ඔබ සමග සාමකාමීව ඉන්නට පුළුවන්.
Now this also means being in harmony with other people. And being able to communicate with them without anger or dissatisfaction.
මෙතනින් අදහස් කරනවා ඒ වගේම අනිත් අය එක්කත් වෙනත් ඔබ ඇසුරු කරන අය එක්කත් සාමකාමීව ඉඳලා ඔබ ඒ අය සමග සාමයෙන් ජීවත් වීම සම්බන්ධ වෙනුත්.
The next fold of the eightfold path here is called right action. I call it harmonious movement.
ඊළඟ අංගය තමයි right action කියලා කියන එක. උන්වහන්සේකට කියන්න කැමතිලු සාමකාමී චලනය කියලා.
Too many times people have something come up in their mind and they try to stop it and throw it away and make it quit.
නිතර දෙවේලේ මොකක් හරි දෙයක් හිතේ මතක් වෙන්න ගත්තාම ගොඩක් අය කරන්නේ ඒක තෙරපලා බැහැර කරලා නවත්තන්න හදන එක.
This is not what I would call harmonious movement.
ඒක නෙමෙයි සාමකාමී චලනය කියන එකෙන් මම අදහස් කරන්නේ.
Gently sixar.
මෘදුව ඔබය බැහැර කරන්න අතහැරීමේ ඔබට කියලා දීලා තියෙන අතහැරීමේ ක්‍රම හයෙන්.
Don't try to force anything away. Don't try to stop anything from happening.
කිසි දෙයක් නවත්තන්න එපා. Baling.
So the more you have harmonious movement, the more peaceful and calm you will become.
ඔබ තුළ ඒ නිවැරදි චලනයක් නම් මනස තුළ තියෙන්නේ ඔබ බොහොම සාමකාමී සංසුන් කෙනෙක් බවට පත් වෙයි.
So the next fold of the Eightfold Path is called Right Livelihood here.
ඊළඟ අංගය තමයි නිවැරදි right livelihood කියලා කියන එක නිවැරදි දිව්‍ය පැවැත්ම කියලා කියන එක.
I call it harmonious lifestyle.
ඒකට මම කියනවා සංසුන් දිවි පැවැත්ම කියලා වචනයක්.
What do you put in front of your mind?
ඔබේ මනසේ ඉස්සරහින් ඔබ තියන්නේ මොකද්ද?
Do you watch television?
ඔබ TV බලනවද?
Do you spend a lot of time reading the newspaper?
පත්තර කියවමින් කාලය ගත කරනවද?
Isn't it true that the newspaper doesn't have a lot of positive things in it?
පත්තරවල එච්චර හොඳ දේවල් නැහැ කියන එක ඇත්තක් නේද?
Well, why do you want to put that in front of your mind?
ඔබ මොකටද එහෙම එකක් ඔබේ මනස ඉස්සරහින් තියන්නේ?
Doesn't that make mind become fearful?
මනස තුල ඒ බයක් ඇති වෙන්න හේතු වෙන්නේ නැද්ද ඒක?
Why do you do that to yourself?
ඇයි ඔබ ඔබට මේක කරන්නේ?
In America, I had one student that they read 4 or 5 newspapers every day.
ඇමරිකාවේදී මගේ සමහර ශිෂ්‍යෝ ඉන්නෝ ඒගොල්ලෝ පත්තර 4ක් 5ක් දිනපතා කියවන්න පුරුදු වෙච්ච අය.
And I told them that was a waste of time.
ඒගොල්ලන්ට මං කිව්වා ඒ කාලේ නාස්ති කිරීමක් විතරයි කියලා.
And they said, "Oh, I have to know what's happening in the world."
ඊළඟට ඒගොල්ලෝ කියනවා මං දැනගන්න ඕනේනේ මොකද මේ ලෝක මොනවද වෙන්නේ මේ ලෝකේ කියලා.
And I asked them, "Do you think you're going to get that in the newspaper?"
මං ඒගොල්ලන්ගෙන් අහනවා එහෙනම් එකත් පත්තරේ වැටෙයිද කියලා.
When I was in Burma, it was in 1990 to
1992. මම බුරුමේ හිටියේ 1990 ඉඳලා 1992 දක්වා කාලය තුල.
One of the truly historical things in the world this or last century happened then.
බොහෝම ඓතිහාසික දෙයක් ඒ කාලය ඇතුළත මේ ලෝකයේ ඓතිහාසිකම දෙයක් ඒ කාලේ සිද්ධ වුණා.
USSR collapsed.
USSR කියන ගොඩනැගිල්ල I was going to 9/11. රුසියා සෝවියට් රුසියාව කඩා වැටුණා. I was not in that age maybe. I wasn't following news.
I studied history.
මම ඉතිහාසය අධ්‍යයනය කරනවා.
This is one of the big things in history in the world.
ලෝක ඉතිහාසයේ ලොකුම දෙයක් තමයි මේ.
But I was also taking a retreat in Burma.
හැබැයි මම බුරුමයේ ඒ කාලේ භාවනා වැඩසටහනක හිටියේ.
I didn't know that it happened.
මං ඒ දැනන් හිටියේ නෑ එහෙම එකක් වුණා කියලා.
When I got off retreat and I found out that it did happen, I was very sad.
බැඩ් භාවනා වැඩසටහන ඉවර වෙලා ඒ මෙහෙම එකක් වුණා කියලා ඇහුනට පස්සේ මට සෑහෙන දුක හිතුණා.
Because I missed it.
ඒකට හේතුව මට ඒ වගේ නිවුස් එකක් ආවේ නැති හින්දා.
And then I started thinking, how is my life different because USSR is no longer in existence?
මං ඊළඟට හිතන්න ගත්තා මගේ දැන් ජීවිතේ කොච්චර වෙනස්ද මොකද සෝවියට් රුසියාව තවදුරටත් පවතින්නේ නැති හින්දා කියලා.
And it didn't change anything in my life.
මගේ ජීවිතේ මොකක්වත් වෙනසක් වුණේ නැහැ ඒ වෙනස තුලින්.
So why do I have to have a newspaper to read these things every day?
ඉතින් මොකටද මට එහෙනම් පත්තරයක් ඕන වෙන්නේ මේවා දිනපතා කියවන්න?
Mm-hmm. So, is it so important that you have to read the newspaper every day?
පත්තරේ කියවෙන එක එහෙනම් එච්චර වැදගත්ම දෙයක්ද? හැමදාම පත්තර කියවෙන එක?
Are shows on television so important that you have to watch them?
TV එකේ තියෙන එක් එක් චිත්‍රපටි අරව මේවා එච්චර වැදගත්ද ඔබ හැමදාම ඒවා බලන්න ඕනද?
Do you have to see the news on television? Is that important?
TV එකේ තියෙන ප්‍රවෘත්ති බලන්න ඕනේද? ඒක වැදගත්මද? They say yes.
You know, anything that's truly important, you will hear about from somebody else. You don't have to read about it in the newspaper.
ඔබ දන්නව නේද වැදගත්ම දෙයක් නම් ඔබට ඒක කාගෙන් හරි අනිවාර්යෙන් අහන්න ලැබෙනවා පත්තරේ කියවුවත් නැතත්.
So what do I recommend that you do with your television?
TV එකට ඔබ එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද මම නිර්දේශ කරන්න ඕනේ?
There are these bricks and rocks.
මේ ගල් ගඩොල් තියෙනවා.
Put them through the television.
TV එක හරහා ඒවා වීසි කරන්න.
It's a waste of time.
ඒ කාලේ නාස්ති කිරීමක් විතරයි.
And you wind up not communicating to your family or friends around you when you're busy watching television.
ඔබ TV බල බල ඉන්නකොට ඔබේ යාළුවෝ ගෙදර අයත් එක්ක කතා කරන එකෙන් ඔබ ඉබේම මගේ හැරිලා යනවා.
So what do you call harmonious lifestyle?
මොකටද ඔබ එතකොට නිවැරදි දිවි පැවැත්ම කියලා කියන්නේ?
I had a woman that she started having a lot of nightmares.
එක් කාන්තාවක් හිටියා එයාට නිතරම නපුරු හීන පේනවා රෑට.
And she came to me and she said, I have all these nightmares.
ඇවිල්ලා මට කිව්වා මට මේ නපුරු හීන පේනවා.
Can you help me get rid of them?
ම උදව් කරන්න පුළුවන්ද මේ වයින් වලකින්න කියලා ඇහුවා.
I said, why do you have nightmares?
මං ඒකින් ඇහුවා ඇයි මේ නෑ රෑ නපුරු හීන පේන්නේ කියලා.
She said, I don't know, but it seems like I always have a nightmare after I go to see the movies.
ඊළඟට ඇය කිව්වා දන්නේ නැහැ හැබැයි මට මේ නෑ නපුරු හීන පේන්නේ එක එක චිත්‍රපටි බලලා ආවමයි කියලා කිව්වා.
What kind of movies do you go see?
ඔබ මොන වගේ චිත්‍රපටිද බලන්නේ?
Frightening movies.
බය හිතෙන ඒවා.
Horror movies.
භීතිය ඇති කරන ඒවා, ත්‍රාසජනක ඒවා.
So I said don't do that anymore.
ඊළඟට මම ඇයට කිව්වා ඉතින් ඒක අපහු කරන්න එපා.
කියලා. But she said, I love those kind of movies. So I said, fine, don't come and talk to me about nightmares.
මං ඊළඟට කිව්වා ඉතින් කමන්න එහෙනම් මට ඇවිල්ලා රැට නපුරු හීන පේනවා කියලා අය කියන්න එපා කියලා.
What you put in front of your mind, you have to be careful.
ඔබ ඔබේ මනස ඉදිරියෙන් තබන දේ ගැන ඔබ කල්පනාකාරී විය යුතුයි.
The next fold of the Eightfold Path, they call it right effort here, but I call it harmonious practice.
ඊළඟ අංගයට මෙතන කියලා තියෙන්නේ right effort කියලා. ඒකට මම කියන්න කැමතියි harmonious practice කියලා. නිවැරදි සංසුන්ව පුහුණුව පවත්වා ගැනීම කියලා.
Now there's four parts to right effort.
සම්මා වායාම කියන එකට කොටස් හතරක් තියෙනවා සාමාන්‍යයෙන්.
You recognize when something unwholesome arises.
කිසියම් අකුසල තත්වයක් හටගනිද්දී ඔබ එය හඳුනා ගන්නවා.
What is unwholesome?
මොකක්ද අකුසල කියලා කියන්නේ?
It's always the false belief in a personal self. I am.
ඒ මමත්වයත් එක්ක එන දෙයක්. නිතරම මමයි කියලා හිතෙන ඕනම දෙයක්.
The next part is to let go of that unwholesome state.
ඊළඟ එක තමයි ඒ අකුසල තත්වයෙන් මිදෙන එක.
And relax.
එහෙම කරලා සැහැල්ලු වෙන එක.
Now bring up something wholesome.
එහෙනම් දැන් හොඳ දෙයක් මතු කරගන්න. සිනහවෙන් පටන් ගන්න, ප්‍රසන්න සිතින් පටන් ගන්න.
And take that smile to your object of meditation.
ඒ ප්‍රසන්න සිනහව ඔබේ භවනා අරමුණට රැගෙන ඉන්න.
And
ඊළඟට
repeat staying with your object of meditation for as long as you can.
දිගටම ඔබ හැකි පමණ ඒ භවනාවත් එක්ක ඉන්න. ඇහෙනවද හැමෝටම?
Does that sound familiar?
ඒ ටිකක් ඔබට හුරුයි වගේ දැනෙනවද?
This practice will take you all the way to arahatship.
මේ පුහුණුව ඔබව රැගෙන යාවි රහත් භාවයට පත් වෙන කල්ම.
So please continue doing it.
එහෙනම් ඔබ අත්හැරීමේ ක්‍රමය පුහුණු වෙන එක දිගටම කරගෙන යන්න. ඒ සම්මා වායාමයට අදාළ නිසා, නිවැරදි උත්සාහයට අදාළ නිසා.
Every time you use the 6 hours
ඔබ අත්හැරීමේ ක්‍රමය අනුගමනය කරන හැම වෙලාවකම
you are practicing the entire at that time
ඔබ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම මේ මොහොතේදී අනුගමනය කරා වෙනවා.
Every time you smile
ඔබ හිනහවෙන හැම වෙලාවකම
you are practicing the entire eightfold path at that time.
ඒ මොහොතෙත් ඔබ සම්පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු වීමයි වෙන්නේ.
Now you get to see how tricky I am.
දැන් ඔබට තේරෙනවද මං කොච්චර උපක්‍රමශීලීද කියලා?
Because I didn't tell you that.
මොකද මං එහෙම එකක් කලින් කියලා තිබ්බේ නෑ ඔබට.
I just told you I want you to smile all the time.
මං ඔබට කිව්වේ නිතරම හිනහ වෙන්න කියලා විතරයි මුලදී.
So now you know when you're smiling you're practicing the eightfold path.
දැන් ඔබ දන්නවා ඔබ සිනහවෙද්දි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා කියලා.
The next part or fold of the eightfold path is called right mindfulness in the book.
පොතේ නම් සඳහන් වෙන්නේ right mindfulness කියලා, නිවැරදි සිහිය කියලා එක අපිට පරිවර්තනය කරන්න පුළුවන් පොතේ තියෙන විදිහට.
I call it harmonious observation.
මම ඒකට කියනවා සංසුන් ගවේෂණය කියලා වචනයක්.
Too many people have the idea that mindfulness is used to control something.
බොහෝ අයට අද තියෙන අදහසක් තමයි මේ සිහිය තියෙන්නේ දෙයක් පාලනය කරන්න කියලා.
But actually it doesn't have anything to do with control. It's only to observe.
නමුත් ඇත්තෙන්ම අදහස් කරන්නේ නැහැ මේ සිහියෙන් දෙයක් පාලනය කරනවා කියලා. සිහිය තියෙන්නේ ඇත්තටම විමසා බැලීමටයි, ගවේෂණයක යෙදෙන්නටයි.
And that's what you need to really develop to a very fine degree.
එය තමයි ඔබ ඉතාම සියුම් මට්ටමට දියුණු කළ යුතු දේ.
You know, sometimes your mind can go very deep in concentration.
ඔබ දන්නවනේ ද සමහර වෙලාවට ඔබේ මනස බොහොම ගැඹුරට සමාධිගත වෙන්න පුළුවන්.
And if you hear a slight sound, it makes you jump.
පුංචි හරි ශබ්දයක් ඇහිච්ච ගමන් ඊට පස්සේ ඔබ ගැස්සිලා තැති ගන්නවා.
What is that telling you?
මොකක්ද ඒකෙන් කියවෙන්නේ?
Your concentration is out of balance with your mindfulness.
එයින් කියවෙන දේ තමයි ඔබේ සමාධිය සිහියත් එක්ක සමබර නැහැ කියන එක.
So you need to observe more closely.
එහෙනම් ඔබ බොහොම සමීපව තවත් විමසන්න ඕනේ, ගවේෂණයේ යෙදෙන්න ඕනේ සිහියෙන්.
And have your collected mind and observation mind equal.
ඔබේ එකඟ මනසත් විමසා බලන මනසත් දෙකම, ගවේෂණයක යෙදෙන මනසත්, ඒ කියන්නේ සිහියත් සමව තියෙන්න ඕනේ.
The last fold of the eightfold path is called here right concentration. I call it harmonious collectedness.
මෙහි සඳහන් වෙන්නේ right concentration කියලා ඊළඟ අංගයට. ඒකට මම කියන්න කැමති harmonious collectedness කියලා ඉංග්‍රීසි භාෂාවෙන්. ඒකෙන් අදහස් වෙන්නේ යහපත් සමාධිය කියන එකයි.
A collected mind is a mind that is very composed, a mind that is very alert and still.
එක්තැන් වෙච්ච මනසක් කියලා කියන්නේ බොහොම තැම්පත් වුණු නිශ්චල මනසක් කියන එකයි.
A concentrated mind is a mind that just stays on one point.
යමකට ඉලක්ක වෙච්ච මනසක් කියලා කියන්නේ එක තැනකට ඒකාග්‍ර වෙච්ච මනසක් කියන මනස.
Which is what almost everybody teaches these days.
ගොඩක් අය උගන්වන්නේ එහෙම එකක් මේ දවස්වල එකකට ඉලක්ක කරන් ඉන්න කියලා.
But when you're practicing the Buddha's way, it's opening up and allowing things.
හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදියට නම් ඔබ පුහුණු වෙන්නේ දේවල් විවෘත කරලා ඔහි තියෙන සලස්වන ස්වභාවයක් තමයි මුන්නහන්සි උගන්වලා තියෙන්නේ.
The Pali word for this is called Samma Samadhi.
මේට අදාළ පාලි වචනේ තමයි සම්මා සමාධි කියලා සඳහන් වෙන්නේ.
The word Samadhi was never used before the time of the Buddha.
බුදුහාමුදුරුවන්ගේ කාලයට කලින් සමාධි කියන වචනය එච්චර භාවිත වෙලා නැහැ.
There were many other words to describe concentration.
ගොඩක් වචන ඒ කාලේ භාවිත වුණා මේ දෙයකට එක ඒකාග්‍ර වෙලා ඉන්න එක විස්තර කරන්න.
But the Buddha made up this word to describe not one-pointed concentration, but an aware kind of alertness.
බුදුහාමුදුරුවෝ සමාධි කියන වචනය හදලා එයින් ඉදිරිපත් කළ දේ තමයි එකකට ඉලක්ක කරගෙන ඉඳීමක් නෙමෙයි අවදිමත් භාවයෙන් සිටින ස්වභාවයක් ගැන.
Okay, that's the Eightfold Path.
හොඳයි, ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මගේ අදහස.
Lady, is that clinging the same as the five aggregates affected by craving and clinging?
ආර්යවෙනි, ඔය උපාදානය කියන එක පංච තණ්හාවෙන් සහ උපාදානයෙන් සම්බන්ධ වුණු පංචස්කන්ධයට අදාළද?
Or is the clinging something apart from the five aggregates affected by craving and clinging?
එහෙම නැත්නම් තණ්හාවෙන් සහ උපාදානයෙන් බැඳුණු පංචස්කන්ධයට වඩා වෙනස් එකක්ද මේ උපාදානය කියලා කියන්නේ?
Friend Visakha.
යහළු විසාකය.
That clinging is neither the same as the five aggregates affected by craving and clinging.
යහළු විසාකය, ඒ උපාදානය කියන එක තණ්හාවෙන් උපාදානයෙන් බැඳුණු පංචස්කන්ධය කියලා කියන්නත් බෑ.
Nor is clinging something apart from the aggregates affected by craving and clinging.
තණ්හාවෙන් උපාදානයෙන් බැඳුණු පංචස්කන්ධයට වඩා වෙනස් එකක් කියලා කියන්නත් බෑ ඒ උපාදානයට.
It is the desire and lust in regard to the five aggregates affected by craving and clinging that is the clinging here.
මෙතන අදහස් වෙන උපාදානය තමයි ආශාව සහ රාගය පංච පංචස්කන්ධයට අදාළ තණ්හාව සහ උපාදානය කියන එකෙන් අදහස් කරන උපාදානය.
One of the things that happens in a lot of the translations is they really rely heavily on the word clinging but they almost never use craving and clinging.
බොහෝ වෙලාවට පරිවර්තනවල භාවිත නොවන දෙයක් තමයි මේ තණ්හාව සහ උපාදානය කියන වචන දෙකම. ගොඩක් වෙලාවට උපාදාන විතරයි භාවිත වෙලා තියෙන්නේ.
A lot of the Tibetan monks, they very famously say, cling to nothing.
බොහෝ ටිබෙට් ගුරුවරු කියනවා කිසි දෙයකට උපාදානය කරන්න එපා කියන එක.
They never say crave nothing.
ඒ අය නොකියන දෙයක් තමයි කිසි දෙයකට තණ්හාව උපදවා ගන්න එපා කියන එක.
So that's a little bit misleading.
ඒක ටිකක්
say without using craving it's a little misleading
නොමග යවන සුළුයි thank you
okay identity view
පුජ්‍යල දැක්ම කියන එක ඊළඟට සාකච්ඡා වෙන්නේ
what does identity view how does identity view come to be
කොහොමද මේ පුජ්‍යල දැක්ම කියන එක එන්නේ පුජ්‍යලයා කියන දෘෂ්ටි එන්නේ කොහොමද
here friend visakha an untaught ordinary person
මෙහිදී යහළු විසාකය අශෘතවත් සාමාන්‍ය පුජ්‍යලෙක් ආරේ සාමාන්‍ය පුජ්‍යලෙක්
who has no regard for noble ones and is unskilled and undisciplined in their dhamma
ආර්යයන් වහන්සේලා පිළිබඳවත් ආර්ය ධර්ම ආර්ය විනය පිළිබඳව සැලකිල්ලක් නැති කෙනෙක්
who has no regard for true men
සත්පුරුෂයන් පිළිබඳව සැලකිල්ලක් නැති කෙනෙක්
and is unskilled and undisciplined in their dhamma
ඒ අයගේ ධර්මයන් තුල සහ විනයන් තුල සක්්‍යතාවේ නැති කෙනෙක්
regards material form as self
එයා සලකනවා භෞතික රූපය මම කියලා
or self as possessed of material form
එහෙම නැත්නම් හිතනවා මම කියන එක භෞතික රූපයෙන් යුක්තයි කියලා
or material form as in self
එහෙම නැත්නම් මම කියන එක තුල භෞතික රූපේ තියෙනවා කියලා හිතනවා
or self as in material form
එහෙම නැත්නම් මම කියන එක තුල භෞතික රූපේ තියෙනවා කියලා
he regards feeling as self
එයා ඔහු හිතනවා වේදනා මම කියලා
or self as possessed of feeling
එහෙම නැත්නම් මම කියන එක තුල වේදනා තියෙනවා කියලා
or feeling as in self or self as in feeling
එහෙම නැත්නම් වේදනා තියෙන්නේ මම තුල කියලා හිතනවා එහෙම නැත්නම් මම තියෙන්නේ වේදනා තුල කියලා හිතනවා
he regards perception as self
සංඥාවන් ඔහු හිතනවා මම කියලා
or self as possessed of perception
එහෙම නැත්නම් මම කියන එක තුල සංඥා තියෙනවා කියලා හිතනවා
or perception as in self or self as in perception
එහෙම නැත්නම් සංඥා මම තුල තියෙනවා කියලා හිතනවා එහෙම නැත්නම් සංඥා තුල මම තියෙනවා කියලා හිතනවා
he regards formations as self
ඊළඟට ਉਹ හිතනවා සංස්කාර මම කියලා
or self as possessed of formations
එහෙම නැත්නම් මම සංස්කාර වලින් සකස් වෙලා තියෙන කියලා හිතනවා
or formations as in self or self as in formation
එහෙම නැත්නම් සංස්කාර තුල මම තුල සංස්කාර තියෙන්නේ කියලා අදහසකට එනවා
he regards consciousness as self
ඔව් හිතනවා විඥානය මම කියලා
or self as possessed of consciousness
එහෙම නැත්නම් මම තුල විඥානය තියෙන්නේ කියලා හිතනවා
or consciousness as in self or self as in consciousness
එහෙම නැත්නම් විඥානයේ තුල මම තියෙන්නේ කියලා හෝ මම තුල විඥානයේ තියෙන්නේ කියලා හිතනවා
so it doesn't matter how you look at it it's a false idea
ඔබ කොයි විදියටද ඒ දිහා බලන්නේ කියන එක අදාළ නැහැ එය වැරදි දැක්මක් වැරදි දෘෂ්ටියක්
Anytime you take something personally and say this is me this is mine
ඔබ මමත්වයෙන් අරගෙන මේ මගේ මේ මමයි කියලා ගන්න ඕනම දෙයක් වැරදි දෘෂ්ටියක්
Not right now
ප්‍රශ්නයක් අහන්න පුළුවන් දැව දැන් නෙමෙයි පස්සේ අහන්න කියලා කියනවා
That is how identity view comes to be
අන්න ඒ විදිහට තමයි මම කියන අදහස දෘෂ්ටිය මතු වෙන්නේ
Lady how does identity view not come to be
ආර්යවනි කොහොමද මේ පුජ්‍යල දැක්ම කියන එක නොවෙන්නේ ඒකට හසු නොවන්නේ කොහොමද
Here friend Visakha a well taught noble disciple who has regard for noble ones
මෙහිදී විසාකය ධර්මය අහපු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ආර්යයන් පිළිබඳව සැලකිල්ලක් තියෙන කෙනෙක්
and is skilled and disciplined in their dhamma
eyage dharmaye tula kusalatave dharmaye saha vinaye tula kusalatave tiyena kenek
who has regard for true men
satpurushayan pilibandawa salakillak dakwana kenek
and is skilled and disciplined in their dhamma
eyage dharmayet vinayet bohoma dakshatave tiyena kusalatave tiyena kenek
does not regard material form as self
ohu hitanne ne bhautika rupaya mama kiyala
or self as possessed of material form
mama kiyana eka tule bhautika rupaya tiyenawa kiyala hitannit ne
or material form as in self or self as in material form
mama tule bhautika rupaya tiyenawa kiyala hitannit ne bhautika rupaya tule mama etulat kiyala hitannit ne
He does not regard feeling as self.
Oh, vedana mama kiyala hitannit naha.
Or self as possessed of feeling.
Mama tula vedana tiyenawa kiyala hitannit naha.
Or feeling as in self or self as in feeling.
Vedana tula mama etulat kiyalawat mama tula vedana etulat kiyalawat aiti kiyalawat hitanne naha.
He does not regard perception as self.
සඤ්ඤා මම කියලා හිතන්නේ නැහැ
or self as possessed of perception
සඤ්ඤා තුල සඤ්ඤාවට මම අයිති කියලා හිතන්නේ නැහැ
or perception as in self or self as in perception
සඤ්ඤාව තුල මම තියනවා කියලාවත් මම තුල සඤ්ඤා තියනවා කියලාවත් හිතන්නේ නැහැ
he does not regard formations as self
සංස්කාර මම කියලා හිතන්නේ නැහැ ඔහු
or self as possessed of formations
mama tula sanskara tiyenawa kiyala hitannit ne mama sanskara mata aiti kiyala hitannit ne
or formations as in self or self as in formations
sanskara tula mama tiyenawa kiyalawat mama tula sanskara tiyenawa kiyalawat hitanne ne
he does not regard consciousness as self
vinyane mama kiyala dakinnit ne
or self as possessed of consciousness
vinyane mama vinyanen mata vinyane aiti kiyala hitannit naha
or consciousness as in self or self as in consciousness
mama tula vinyane thiyenawa kiyalawat vinyane tula mama thiyenawa kiyalawat hitanne naha
that is how identity view does not come to be
ඒ විදියට තමයි මම කියන දෘෂ්ටිය නොපැමිණෙන්නේ.
Okay, now I'll answer your you can ask a question.
දැන් අහන්න පුළුවන් ප්‍රශ්නේ.
It was like he was talking she was talking about the five aggregates.
පංචස්කන්ධය ගැන ඒ කතා කළා.
And they are possessed by self and in self it does it means that this is mine like when you talk about self here is I right. then this is mine. And there is a small thing like conceit over it.
Absolutely. Yes. Now the thing is with the five aggregates.
යම් කිසි මාන්නයක් තියෙනවා මේ මම කියන එක ගත්තට පස්සේ එතන තියෙන මගේ මම කියන එක ඒ මාන්නයක් තියෙනවද කියලා අහන්නේ. එතකොට උන්වහන්සේ කියනවා පංචපාදා පංචස්කන්ධය තියෙනවා.
They can be affected by clinging or not.
එය උපාදානෙන් යුක්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
Depending on your mindfulness.
ඔබේ සිහියේ හැටියට.
Do you see what I'm saying?
මම කියන එක තේරෙනවද?
So they're not always it's not always affected by craving and clinging.
එය නිතරම උපාදානෙන් යුක්ත නැහැ. And does it also relate to conceit? Did you ask about conceit?
Well, that's
yeah,
craving and clinging.
In self or possessed by in self, it's something like that.
That is... That is a wrong idea.
ඒ අයිතිය තියෙනවා කියන එක වැරදි අදහසක්. තමාගේ කියන අදහස.
See, when you don't regard this as self or so... possessed of self or self possessed of this then you don't have the craving and clinging.
ඔබ තමාගේ කියලා අයිතියෙන් හිතන්නේ නැත්නම් ඔබ තුල තණ්හාවත් උපාදානියත් නැහැ. ඇහෙනවද මයික් එක?
Okay, lady, what is the Noble Eightfold Path?
ආර්යවෙනි මොකද්ද ආර්යෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ?
Friend, it is just this Noble Eightfold Path.
ඒ කලින් කිව්ව ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ මැදුම් පිළිවෙත. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ
that is
ඒ තමයි
harmonious perspective.
යහපත් දෘෂ්ටිය දැක්ම කියන එක.
harmonious imagery.
යහපත් සිතවිලි සංකල්ප ඇති කර ගැනීම.
harmonious communication.
යහපත් sannivedanaya.
harmonious movement.
යහපත් ක්‍රියා චලන.
harmonious lifestyle.
යහපත් දිවි පැවැත්ම.
harmonious practice.
යහපත් උත්සාහය පවත්වා ගැනීම, පුහුණුව පවත්වා ගැනීම.
harmonious observation.
යහපත් ගවේෂණය කියන එක.
and harmonious collectedness.
යහපත් සමාධිය.
lady, is the noble eightfold path conditioned or unconditioned?
ආර්යවෙනි ආර්යෂ්ටාංගික මාර්ගය සංකතද අසංකතද? සකස් වෙච්ච එකක්ද සකස් නොවුණු එකක්ද?
Friend Visakha, the Noble Eightfold Path is conditioned.
යහළු විසාකය ආර්යෂ්ටාංගික මාර්ගයත් සකස් වුණු එකක් සංකත එකක්.
Lady, are the three aggregates included in the Noble Eightfold Path?
ආර්යවෙනි ස්කන්ධ තුන ආර්යෂ්ටාංගික මාර්ගයේ තියෙනවද?
Or is the Noble Eightfold Path included by the three aggregates?
ස්කන්ධ තුන තුල ආර්යෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ. එහෙනම් එහෙම නැත්නම් ආර්යෂ්ටාංගික මාර්ගයේ තුලද ස්කන්ධ තියෙන්නේ?
The three aggregates are not included by the Eightfold Path, friend Visakha.
යහළු විසාකය ස්කන්ධ තුන, ඒ කියන්නේ සීල ස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය කියන තුන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ඇතුළත් නැහැ.
But the Noble Eightfold Path is included by the three aggregates.
ඒ සීල සමාධි ප්‍රඥා ස්කන්ධ තුන තුල තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත් වෙලා.
harmonious communication, harmonious movement and harmonious lifestyle.
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන.
These states are included by the aggregate of virtue.
ඒ සීල ස්කන්ධයට ඇතුළත්.
Right. Harmonious practice, harmonious mindfulness and harmonious collectedness.
Samma vayama, samma sati, samma samadhi kiyana tuna.
These states are included in the aggregate of collectedness.
Ewa etulat wenne samadhi skandaya kiyana ekatai.
Harmonious perspective and harmonious imaging.
සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක.
These states are included in the aggregate of wisdom.
ප්‍රඥා ස්කන්ධයටයි ඇතුළත් වෙන්නේ.
Lady, what is collectedness?
ආර්යවෙනි මොකද්ද මේ සමාධිය කියලා කියන්නේ?
What is the basis of collectedness?
මොකද්ද මේ සමාධියේ ආයතනයේ මූලය?
What is the equipment of collectedness?
Samadhi upakarane kumakda?
What is the development of collectedness?
Samadhi deunu karima kiyanne kumakda?
Unification of mind, friend Visakha, is collectedness.
Yahalu Visakha manase ektanvima tamai samadhi kiyala kiyanne.
The four foundations of mindfulness are the basis of collectedness.
සතර සතිපට්ඨානය තමයි සමාධියේ මූල කියලා කියන්නේ.
The four kinds of right effort are the equipment of collectedness.
Samma vayamaye tiyena kotas hatara tamai oy nupan akusal nopadima adi hatara tamai upakarane wenne samadhiye.
So the six R's are the same as the four foundations of mindfulness.
එතකොට මේ අතහැරින්න ඔබට කියලා දීලා තියෙන R6 ක්‍රමය ඇතුළත් වෙනවා.
And they are the equipment of collectedness.
සමාධිය අංග තුල ඇතුළත් වෙනවය.
The repetition, development, and cultivation of these same states.
මේ නැවත නැවත පුහුණු වීම, දියුණු කිරීම මේ අංගයන්
is the development of collectedness.
තමයි සමාධිය දියුණු කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ.
Lady, how many formations are there?
ආර්යවෙනි සංස්කාර වර්ග කීයක් තියෙනවද?
There are these three formations from Visakha.
යහළු විසාකයේ සංස්කාර වර්ග තුනක් තියෙනවා.
The bodily formation, the verbal formation, and the mental formation.
Kaya sanskara, vachi sanskara, mano sanskara kiyala.
But lady, what is the bodily formation? What is the verbal formation? What is the mental formation?
Eth aryavani mukadda kaya sanskara kiyanne, mukadda vachi sanskara kiyanne, mukadda mano sanskara kiyanne.
In breathing and out breathing, friend, are the bodily formation.
යහලුව ආශ්වාස ප්‍රාශ්වාස තමයි කාය සංස්කාර කියලා කියන්නේ.
Thinking and examining thought are the verbal formation.
වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර කියන එකයි සිතවිලි තිබීම සහ සිතවිලි විමසීම කියන දෙක.
Perception, feeling, and consciousness are the mental formation.
Sanya, Vedana, Vinyana kiyana tuna tamai mano sanskara kiyala kiyanne.
But lady, why are in-breathing and out-breathing the bodily formation?
Aryavani, et ai me kaya sanskara walata athulath wenne aashwasa praswasa kiyana deka.
Why are thinking and examining thought verbal formation?
ඇයි විතක්ක ਵਿਚාර කියන දෙක වචී සංස්කාර වෙන්නේ?
Why are perception, feeling and consciousness mental formation?
ඇයි සංඥා වේදනා විඥාන කියන තුන ඇති වෙන්නේ මනෝ සංස්කාර වලට?
Friend Visakha, in breathing and out breathing are bodily.
යහළු විසාක ආශ්වාස ප්‍රාශ්වාස කියන දෙක කය තුලයි වෙන්නේ.
These are states bound up with the body.
මෙය කයට බද්ධයි.
Now, when you're doing loving kindness meditation and you're practicing the six R's, that is a bodily formation because you're relaxing that tightness of the body and mind at the same time.
ඔබ මෙත්තා පුහුණුව පවත්වාගෙන යද්දී අතහැරීමේ ක්‍රමය තුළ තියෙනවා මේ සැහැල්ලු කිරීම කියන පියවර. එතන ඇත්තටම කාය සංස්කාර සැහැල්ලුවීමක් කෙරෙනවා ආශ්වාස ප්‍රශ්වාස දෙකට අදාළව. ඔබ තියෙන ආතතියත් සියල්ලම සැහැල්ලු කරලා දමන නිසා.
Okay.
Yes, Bhante.
First, one applies thinking and examining thought, and subsequently one breaks out into speech.
කෙනෙක් මුලින්ම කරන්නේ හිතනව ඊළඟට සිතවිලි ගැන සොයා බලනවා දෙවනුව තමයි ඒකේන වචනයට පෙරලන්නේ කතා කරන්නේ.
That is why thinking and examining thought are verbal formations.
ඒ හිඳ තමයි විතක්ක ਵਿਚාර කියන එක සිතවිලි සහ සිතවිලි විමසීම වචී සංස්කාර විදියට සැලකෙන්නේ.
Perception, feeling and consciousness are mental.
සංඥා, වේදනා, විඥාන කියන තුන මනෝමයයි.
And these are mental. These are states bound up with mind.
මේවා මනසට බද්ධ තත්වයන්.
That is why perception, feeling, and consciousness are mental formations.
ඒහිඳ තමයි සංඥා වේදනා විඥාන තුන මනෝ සංස්කාර විදියට සැලකෙන්නේ.
Lady, how does the attainment of the cessation of perception, feeling, and consciousness come to be?
ආර්යවනි කොහොමද සංඥා වේදනා විඥාන නිරෝධයටපත් වීම සිද්ධ වෙන්නේ?
Friend Visakha, when a monk is attaining the cessation of perception, feeling, and consciousness,
යහළු විසාකය යම් භික්ෂුවක් සංඥා වේදනා විඥානවල නිරෝධයට ඇතුල් වෙද්දී
it does not occur to him I shall attain the cessation of perception, feeling, and consciousness.
ඔහුට අදහසක් එන්න විදියක් නැහැ මම සංඥා වේදනා විඥාන නිරෝධයට ඇතුල් වෙමින් ඒකට බැස ගන්නවා කියලා.
Or I am attaining the cessation of perception, feeling, and consciousness.
සංඥා වේදනා විඥාන නිරෝධයට සමවදිමින් ඉන්නේ කියලා අදහසක් ඇති වෙන්නේ නැහැ.
Or I have attained the cessation of perception, feeling, and consciousness.
සංඥා වේදනා විඥාන නිරෝධයට දැන් ඇතුළත් වෙලා ඉන්නේ කියලා අදහසක් එන්නේ නැහැ.
But rather his mind has previously been developed in such a way.
නමුත් වැඩි එතන සිදුවෙන දේ තමයි ඔහුගේ මනස සංඥා වේදනා විඥාන නිරෝධයට සකස් වෙලා කලින් තිබිච්ච මනසක් වීම.
That it leads him to that state.
එහෙම සකස් වෙලා තිබෙන නිසා සංඥා වේදේත නිරෝධයට ඔහුව සමවදිනවා.
Lady, when a monk is attaining the cessation of perception, feeling, and consciousness.
ආර්යවනි භික්ෂුවක් සංඥා වේදනා විඥානවල නිරෝධයට සමවදිද්දී
which state ceases in him first?
ඉස්සෙල්ලා කුමන තත්වයෙන්ද නිරෝධයටපත් වෙන්නේ මේ තුنين?
The bodily formation, the verbal formation, or the mental formation?
කාය සංස්කාරද වචී සංස්කාරද මනෝ සංස්කාරද?
Friend Visakha,
යහළු විසාකය,
when a monk is attaining the cessation of perception, feeling, and consciousness,
යම් භික්ෂුවක් සංඥා වේදනා විඥාන නිරෝධයට බැසගනිද්දී
first the verbal formation ceases.
ඉස්සෙල්ලාම වචී සංස්කාරය නිරෝධයටපත් වෙන්නේ ඒ කියන්නේ විතක්ක ਵਿਚාර
then the bodily formation.
ඊළඟට කාය සංස්කාර නිරෝධයටපත් වෙනවා ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස
then the mental formation.
ඊළඟට මනෝ සංස්කාර සංඥා වේදනා විඥාන තුන නිරෝධයටපත් වෙනවා.
Lady, how does emergence from the attainment of the cessation of perception, feeling, and consciousness come to be?
ආර්යවනි කොහොමද මේ නිරෝධ සමාපත්තියෙන් කෙනෙක් නැගිටින්නේ?
Friend Visakha, when a monk is emerging from the attainment of the cessation of perception, feeling, and consciousness,
යහළු විසාකය භික්ෂුවක් නිරෝධ සමාපත්තියෙන් නැගිටිද්දී
it does not occur to him I shall emerge from the attainment of the cessation of perception, feeling, and consciousness.
උන්වහන්සේට අදහසක් ඇති වෙන්නේ නැහැ මම නිරෝධ සමාපත්තියෙන් මතු වෙනවා කියලා සංඥා වේදනා විඥාන නිරෝධයෙන් නැගිටිනවා කියලා.
Or I am emerging from the attainment of the cessation of perception, feeling, and consciousness.
සංඥා වේදනා විඥාන නිරෝධයෙන් මතු වෙමින් ඉන්නවා කියලා අදහසක් ඇති වෙන්නේ නැහැ.
Or I have emerged from the attainment of the cessation of perception, feeling, and consciousness.
සංඥා වේදනා විඥාන නිරෝධයෙන් මතුවලා ඉන්නේ කියන අදහසක් ඇති වෙන්නේ නැහැ.
But rather his mind has previously been developed in such a way that it leads him to that state.
ඔහුගේ මනස ඒ නිරෝධයෙන් මතුවීමේ ස්වභාවයට සකස් වෙන මනසක් විදියට කලින් සකස් වෙලයි තියෙන්නේ. ඒ නිසා ඒ මනසින් අදාළ කාලයේ ඉඳලා මතුවෙනවා.
Lady, when a monk is emerging from the attainment of the cessation of perception, feeling, and consciousness,
ආර්යවෙනි යම් භික්ෂුවක් සංඥා වේදනා විඥාන නිරෝධයෙන් මතුවෙද්දී
which states arise in him first
කොමන තත්වයන්ද ඉස්සෙල්ලාම ඒ කෙනා තුල මතුවෙන්නේ
the bodily formation the verbal formation or the mental formation
කාය සංස්කාරද වචී සංස්කාරද මනෝ සංස්කාරද ඉස්සෙල්ලාම පටන් ගන්නෙ
Friend Visakha,
Yahalu Visakhaya,
when a monk is emerging from the attainment of the cessation of perception, feeling, and consciousness,
Bhikshuak Sanya Vedana Sanya Vedeta Nirodhen Matuveddi,
first the mental formations arise.
Issellam Mano Sanskare Hatagane, Kyanne Vedana Sanya Vinyana.
Then the bodily formation.
ඊළඟට කාය සංස්කාර හට ගන්නවා ඒ තමයි ආස්වාස ප්‍රාස්වාස
then the verbal formation
ඊළඟට සිතවිලි වචී සංස්කාර හට ගන්නවා සිතවිලි කියන ඒවා
lady when a monk has emerged from the attainment of the cessation of perception feeling and consciousness
ආර්යවෙනි භික්ෂුවක් සංඥා වේදිත නිරෝධයෙන් මිදෙද්දී
How many kinds of contact touch him?
Sparshan kiyak king sparsha wenawada?
Friend Visakha.
Yahalu Visakhaya.
When a monk has emerged from the attainment of the cessation of perception, feeling, and consciousness.
Sanya vedana vinyana nirodhen matu veddi bhikshuwak.
Three kinds of contact touch him.
Sparshan tunak king sparsha wenawa?
Voidness contact.
Shunyatavein isparsha vinwa.
Signless contact.
Nimittak neti animitta subhavein isparsha vinwa.
Desireless contact.
Viragi subhavein isparsha vinwa. Desireless ash. Nirasa kena subhavein.
Lady, when a monk has emerged from the attainment of the cessation of perception, feeling, and consciousness,
ආර්යවෙනි භික්ෂුවක් සංඥා වේදනා විඥාන නිරෝධයෙන් මතුවෙද්දී
to what does his mind incline?
කොමකටද ඔහුගේ මනස ඇලෙන්නේ, යොමු වෙන්නේ, නැඹුරු වෙන්නේ?
To what does his mind lead?
කොමක් වෙතද මනස මෙහෙවෙන්නේ?
To what does it tend?
කුමකටද යොමු වෙන්නේ?
Friend Visakha, when a monk has emerged from the attainment of the cessation of perception, feeling, and consciousness,
යහළු විසාකය භික්ෂුවක් සංඥා වේදිත නිරෝධයෙන් මතුවෙද්දී
his mind inclines to seclusion.
ඔහුගේ මනස ඇලෙන්නේ හුදෙකලා භාවයට.
Leans to seclusion.
හුදෙකලා භාවයට ඇලවෙනවා නැඹුරු වෙනවා
tends to seclusion
හුදෙකලා භාවයට පෙළඹෙනවා
lady how many kinds of feeling are there
ආර්යවෙනි වේදනා වර්ග කීයක් තියෙනවද
friend visakha there are 3 kinds of feeling
යහළු විසාකය වේදනා වර්ග තුනක් තියෙනවා
Pleasant feeling, painful feeling, and neither painful nor pleasant feeling.
Sukha vedana, dukkha vedana, adukkama sukha vedana kela.
But lady, what is pleasant feeling? What is painful feeling? What is neither painful nor pleasant feeling?
Namut aryavani kumakda sukha vedanava, kumakda dukkha vedanava, kumakda adukkama sukha vedana kela kiyanne.
Friend Visakha, whatever is felt bodily or mentally as pleasant and soothing is pleasant feeling.
යහළු විසාකය කායිකව දැනෙන සුවද කායිකව හෝ මානසිකව දැනෙන සුවදායි ඕනෑම දෙයකට කියන්නේ සුඛ වේදනා කියලා.
Whatever is felt bodily or mentally as painful and hurting is painful feeling
dukkha vedana kiyala kiyanne kaayikawa ho manasikawa danena vedanaatmaka dukkha daayaka vindim walata
whatever is felt bodily or mentally as neither soothing nor hurting is neither painful nor pleasant feeling.
කායිකව හෝ මානසිකව දැනෙන රිදෙන්නෙත් නැති සුවදායකත් නැති විඳීම් වලට කියනවා අදුක්කම සුඛ වේදනා කියලා. ඒ කාලෙත් ඒ ප්‍රශ්න තිබිලා තියෙනවා.
Lady, what is pleasant?
ආර්යවනි කුමක්ද සුවදායකයි කියලා කියන්නේ?
And what is painful in regard to pleasant feeling?
සුඛ වේදනා වලට අදාළ කුමක්ද තියෙන වේදනාව? රිදෙන ස්වභාවය කුමක්ද?
What is painful and what is pleasant in regard to painful feeling?
වේදනා රිදෙන දේවල් රිදෙන විඳීම් ගත්තන් පස්සේ කුමක්ද එහි තියෙන ආස්වාදය සහ රිදෙන ස්වභාවය?
What is pleasant and what is painful in regard to neither painful nor pleasant feeling?
අදුක්කම සුඛ වේදනාවේ තියෙන සුවය මොකද්ද? එහි තියෙන වේදනාත්මක භාවය මොකද්ද?
Friend Visakha, pleasant feeling is pleasant when it persists and painful when it changes.
යහළ විසාකය සුඛ වේදනාව තියෙන කල හොඳයි, ඒක වෙනස් වෙනකොට දුකයි.
Painful feeling is painful when it persists and pleasant when it changes.
දුක් වේදනාව රඳා පවතිද්දී දුකයි, ඒක නැති වෙලා යනකොට සැපයක්.
Neither painful nor pleasant feeling is pleasant when there is knowledge of it.
අදුක්කම සුඛ වේදනා සුවදායකයි. අදුක්කම සුඛ වේදනා තියෙනවා කියලා දැනගත්තොත්
and painful when there is no knowledge of it.
අදුක්කම සුඛ වේදනා තියෙනවා කියන දැනුම නැත්තම් ඒ කියන්නේ මමත්වයට අහු වෙලා නම් එතන අවිද්‍යාව තියෙන හින්දා ඒක වේදනාවක්.
Indifference.
එතන ඇත්තටම අදහස් කරන්නේ මධ්‍යස්ථ භාවය කියන එක.
Lady, what underlying tendency underlies pleasant feeling?
ආර්යවෙනි සුඛ වේදනාව තුල තියෙන යටපත් වූ ක්ලේශයන් මොනවද? අනුසය මොනවද?
What underlying tendency underlies painful feeling?
දුක් වේදනාවල තියෙන යටපත් වූ ක්ලේශ අනුසය මොනවද?
What underlying tendency underlies neither painful nor pleasant?
අදුක්කම සුඛ වේදනාවල තියෙන යටපත් වූ ක්ලේශය මොනවද?
Friend Visakha, the underlying tendency to lust underlies pleasant feeling.
යහළු විසාකය සුඛ වේදනාවල යටපත් වෙලා තියෙන්නේ රාගයයි.
The underlying tendency to aversion underlies painful feeling.
දුක් වේදනාවල යටපත් වෙලා තියෙන අනුසය තමයි ද්වේෂය, ගැටෙන ස්වභාවය.
The underlying tendency to ignorance underlies neither painful nor pleasant feeling.
අදුක්කම සුඛ වේදනාවල තියෙන යටපත් වූ ක්ලේශය තමයි අවිද්‍යාව, නොදැන සිටීම.
Lady, does the underlying tendency to lust underlie all pleasant feeling?
සියලුම සුඛ වේදනා සම්බන්ධයෙන් තියනවද රාගය යටපත් වෙලා?
Does the underlying tendency to aversion underlie all painful feeling?
සියලුම දුක් වේදනාවල තියෙනවද ගැටෙනසුළු යටපත් වූ ක්ලේශයන්?
Does the underlying tendency to ignorance underlie all neither painful nor pleasant feeling?
සියලුම දුක්ඛම සුඛ වේදනාවල අවිද්‍යාව යටපත් වෙලා තියෙනවද?
Friend Visakha, the underlying tendency to lust does not underlie all painful or pleasant feelings.
යහළු විසාකයේ සියලුම සුඛ වේදනාවල රාග අනුසය යටපත් වෙලා නැහැ.
The underlying tendency to aversion does not underlie all painful feelings.
සියලුම දුක් වේදනාවල ද්වේෂය යටපත් වෙලා නැහැ.
The underlying tendency to ignorance does not underlie all neither painful nor pleasant feeling.
සියලුම දුක්ඛම සුඛ වේදනාවල අවිද්‍යාව යටපත් වෙලා නැහැ.
Lady, what should be abandoned in regard to pleasant feeling?
ආර්යවෙනි සුඛ වේදනා සම්බන්ධයෙන් කුමක්ද අතහරින්න ඕනේ?
What should be abandoned in regard to painful feeling?
දුක් වේදනා සම්බන්ධයෙන් කුමක්ද අතහරින්න ඕනේ?
What should be abandoned in regard to neither painful nor pleasant feeling?
අදුක්කම සුඛ වේදනා සම්බන්ධයෙන් කුමක්ද අතහරින්න ඕනේ?
Friend Visakha.
යහළ විසාකය.
The underlying tendency to lust should be abandoned in regard to pleasant feeling.
සුඛ වේදනා සම්බන්ධයෙන් තියෙන රාගනුසයයි රාගයට නැඹුරුවයි නැති කරන්න ඕනේ.
The underlying tendency to aversion should be abandoned in regard to all painful feeling.
සියලුම දුක් වේදනා සම්බන්ධයෙන් තියෙන ගැටෙන සුළු ස්වභාවයයි ප්‍රහාණය කරන්න ඕනේ.
The underlying tendency to ignorance should be abandoned. Excuse me. Came out that day. About that. The underlying tendency to ignorance should be abandoned in regard to neither painful nor pleasant feeling.
අදුක්කම සුඛ වේදනාවට තියෙන අවිද්‍යාවට තියෙන නැඹුරුතාවය, ඒ කියන්නේ අවිද්‍යාව අනුසයයි නැති ප්‍රහාණය කරන්න ඕනේ අදුක්කම සුඛ වේදනා සම්බන්ධයෙන්.
Lady, does the underlying tendency to lust have to be abandoned in regard to all pleasant feeling?
ආර්යවෙනි සියලුම සුඛ වේදනා සම්බන්ධයෙන් රාගනුසය දුරු කරන්න ඕනේද?
Does the underlying tendency to aversion have to be abandoned in regard to all painful feeling?
සියලුම දුක් වේදනාවන් සම්බන්ධයෙන් තියෙන ගැටෙන සුළු ද්වේෂ සහගත අනුසය දුරු කරන්න ඕනේද සියලුම දුක් වේදනා සම්බන්ධයෙන්?
Does the underlying tendency to ignorance have to be abandoned in regard to all neither painful nor pleasant feeling?
සියලුම දුක්ඛම සුඛ වේදනා සම්බන්ධයෙන් තියෙන අවිද්‍යාව අනුසය දුරු කරන්න ඕනේද?
Friend Visakha, the underlying tendency to lust does not have to be abandoned in regard to all pleasant feeling.
යහළ විසාකය සුඛ වේදනා සම්බන්ධයෙන් තියෙන රාගනුසය සියලුම සුඛ වේදනා සම්බන්ධයෙන් දුරු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
The underlying tendency to aversion does not have to be abandoned in regard to all painful feeling.
සියලුම දුක්ඛදායක වේදනා සම්බන්ධයෙන් තියෙන ද්වේෂය දුරු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
The underlying tendency to ignorance does not have to be abandoned in regard to all neither painful nor pleasant feeling.
සියලුම දුක්ඛම සුඛ වේදනා සම්බන්ධයෙන් තියෙන අවිද්‍යාව නුසය දුරු කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
Here, friend Visakha.
මෙහිදී වෙන්නේ යහළු විසාකය.
Quite secluded from sensual pleasures, secluded from unwholesome states.
සියලුම කාමයන් වෙන් වෙලා සියලුම අකුසල තත්වයන්ගෙන් වෙන් වෙලා.
A person enters upon and abides in the first jhana.
කෙනෙක් පළමුවෙනි ධ්‍යානයට සමවැදිලා වාසය කරනවා.
Which is accompanied by thinking and examining thought.
ඒ තුල තියෙනවා විතක්ක ਵਿਚාර සිතිවිලි තියෙනවා සිතිවිලි විමසන ස්වභාවය තියෙනවා.
With joy and happiness born of seclusion.
හුදෙකලාවෙන් ඉන්ද්‍රිය වලින් වෙන්ගුණු හුදෙකලාවෙන් ඇතිවෙච්ච ප්‍රීති සුඛය තියෙනවා.
With that he abandons lust.
ඒ තුලින් ඔහු රාගය දුරු කරනවා.
You can't have any lust when you're in a jhana.
ඔබ තුල රාගයක් තියෙන විදියක් නැහැ ධානය තුල ඉඳිද්දී.
And the underlying tendency to lust does not underlie that.
රාගනුසය ඒ තුල නැහැ.
Here a monk considers thus.
මෙහිදී භික්ෂුවක් සලකා බලනව මෙහෙම.
And this is something that can catch all of you.
ඔබ හැමෝටම මෙය දැනෙන්න පුළුවන්.
When shall I enter upon and abide in that base that the noble ones now enter and abide in?
කොයි වෙලාවෙදිද මම ආර්යයන් ආර්යයන් වහන්සේලා එළඹිලා තියෙන සමාපත්තීන් තුළ එළඹෙන්නේ.
In one who thus generates a longing for supreme liberation,
එහෙම සම්පූර්ණ ආර්ය විමුක්තිය පිළිබඳව බලාපොරොත්තුෙන් ඉන්න කෙනාට
grief arises with that longing as condition.
ඒ බලාපොරොත්තු වෙච්ච හින්දා ශෝකය කියන එක මතුවෙන්න ගන්නවා. කොයි වෙලේද මේක වෙන්න යන්නේ කියලා.
I've been working so hard. When is it gonna happen?
මං ගොඩක් මහන්සි වෙවි භාවනා කළා. ඉතින් කවද්ද මේක වෙන්න යන්නේ මට කියලා. නොසන්සුන්තාවයක් ඇති වෙනවා.
With that kind of thought in mind, never.
එහෙම සිතුවිලි මනසේ තියෙද්දි කවදාවත් වෙන්නේ
නැහැ. What you have to develop is the mind that says, I don't care what happens next.
ඔබ දිනු කල යුතුයි ඕන එකක් උනාව කියන මනස. මම මොකක් උනත් මට ගන්නත් නැහැ කියන එක.
It just doesn't matter.
කිසි ගන්නත් නැහැ මොකද්ද වෙන්නේ කියන එක.
My job as a meditator is simply to observe what's going to happen.
භාවනා යෝගියෙක් විදියට මගේ කාර්යය තමයි වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව විමසීමෙන් ඉන්න එක.
With that kind of attitude, you can attain Nibbana.
You can't or can?
Can.
එහෙම ආකල්පයකින් පුළුවන් ඔබට නිවනට නිවන අවබෝධ කරගන්නට.
Why?
ඇයි?
Because you've let go of longing and desire for something to happen in the way you want it to.
ඔබට ඕනේ විදියට දෙයක් බලාපොරොත්තු වෙමින් ඉන්න එකත් මොකක් හරි වෙනකල් බලාගෙන ඉන්න එකත් කියන දෙකම ඔබ අතහරින හින්දා.
With that he abandons aversion.
ඒත් එක්ක ඔහු ද්වේෂය ප්‍රහාණය කරනවා.
And the underlying tendency to aversion does not underlie that.
ද්වේෂයට අදාළ වූ යටපත් ක්ලේශයන් ඒ කෙනා තුළ යටපත් වෙලා තියෙන්නේ නැහැ.
Here with the abandoning of pleasure and pain.
Mehidi sukhaya saha vedanava prahane karala.
With the previous disappearance of joy and grief.
Kalin satuta saha shokaya durvela tiyena hinda kalinma.
A person enters upon and abides in the fourth jhana.
Kenek satarvani dhyanayata samavedila vasaya karanawa.
Which has neither pain nor pleasure and purity of mindfulness due to equanimity.
Etula sukhayat nahi dukkhayat nahi etana tiyenne sihiya nisa athi vechcha manase parishuddhatwayai saturni dhyane etula tiyenne.
With that he abandons ignorance.
Etekka ohu avidyawa duru karanawa.
And the underlying tendency to ignorance does not underlie that.
Avidya anuse ekina tule randa pavatinne neha.
Now we're going to get into the counterparts.
Ilangata api counterparts.
Never mind. You'll get it in just
api ilangata counterparts kina kotasla yana. ඒ කියන්නේ දෙයකට පස්සේ ඊළඟට තියෙන එක කියන අදහස හිතෙනින් අදහස් වෙන්නේ.
Lady, what is the counterpart of pleasant feeling?
ආර්යවනි සුඛ වේදනාවට බද්ධ වෙලා තියෙන්නේ කුමක්ද?
Friend Visakha, painful feeling is the counterpart of pleasant feeling.
යහළු විසාකය සුඛ වේදනාවට බද්ධ වෙලා තියෙන්නේ දුක් වේදනාව.
What is the counterpart of painful feeling?
දුක් වේදනාවේ තියෙන බද්ධ වෙලා තියෙන දේ මොකද්ද?
Pleasant feeling is the counterpart of painful feeling.
සුඛ වේදනාව තමයි දුක් වේදනාවට අනිත් පැත්තෙන් තියෙන්නේ.
What is the counterpart of neither painful nor pleasant feeling?
අදුක්කම සුඛ වේදනාවට අනිත් පැත්තෙන් තියෙන්නේ කුමක්ද?
Ignorance is the counterpart of neither painful nor pleasant feeling.
අවිද්‍යාව තමයි අදුක්කම සුඛ වේදනාවට අනිත් පැත්තෙන් තියෙන්නේ.
What is the counterpart of ignorance?
කුමක්ද අවිද්‍යාවට අනිත් පැත්තෙන් තියෙන දේ?
True knowledge is the counterpart of ignorance.
විද්‍යාව සත්‍ය දැකීම තමයි අවිද්‍යාවට අනිත් පැත්තෙන් තියෙන්නේ.
What is the counterpart of true knowledge?
සත්‍ය ඥානයේ තියෙන අනිත් පැත්තෙන් තියෙන දේ මොකද්ද?
Deliverance is the counterpart of true knowledge.
විමුක්තියයි මිදීම නිදහසයි අනිත් පැත්තෙන් තියෙන්නේ.
What is the counterpart of deliverance?
විමුක්තියේ අනිත් පැත්තෙන් තියෙන දේ කුමක්ද?
Nibbana is the counterpart of deliverance.
නිවනයි විමුක්තියේ අනිත් පැත්තෙන් තියෙන්නේ.
What is the counterpart of Nibbana?
Nivane tiyena nivane ani patten tiyenne kumakda?
Friend Visakha.
Yahalu Visakha.
You have pushed this line of questioning too far.
Onata wedi oba me prashne ahanna gehilla ataraman una neida?
You were not able to grasp the limit to questions.
Me prashne කැලවර මොකද්ද කියලා ඔබට අල්ලගන්න බැරි වුණා. මේ ප්‍රශ්නේ නවත්තන්න ඕන කොතනින් ඉඳන් කියලා ඔබට අල්ලගන්න බැරි වුණා.
For the holy life friend Visakha is grounded upon Nibbana.
බ්‍රහ්මචාරී ජීවිතය නිවන තුලයි පදනම් වෙලා තියෙන්නේ.
Culminates in Nibbana.
බ්‍රහ්මචාරී ජීවිතය නිවනින් සමාප්ත වෙනවා පරිසමාප්ත වෙනවා.
Ends in Nibbana.
Nivanin avasan wenawa brahmachari jeevithaye gatha kala kiyala.
If you wish friend Visakha.
Oba kemathi nan Visakaya.
Go to the blessed one and ask him about the meaning of this.
Mamme kiyuwa de gena bhagyathun wahanse langata gihilla ahanna.
As the blessed one explains it to you, so you should remember it.
Bhagyathun wahanse kiyana vidiyata අහගෙන මතක තියාගන්න මං කියන විදියට මතක තියාගන්න යන්න නැතුව.
Then the lady the lay follower Visakha
ඊළඟට Visakha ගෘහපතියා
having delighted and rejoiced in the Bhikkhuni Dhammadina's words
Bhikkhuni Dhammadinnawage වචනවල සතුටු සතුටු ප්‍රමෝදයටපත් වෙලා
rose from his seat
ආසනයෙන් නැගිටලා
After paying homage to her,
ඇයට ගරු බුහුමන් දක්වලා
he went to the blessed one.
භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියා.
After paying homage to him, he sat down at one side.
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරලා එකත් පසෙකින් තැම්පත් වුණා.
And told the blessed one his entire conversation with the Bhikkhuni Dhammadina.
බික්කුණි ධම්මදින්නාව සමග පැවැත්වුණු සම්පූර්ණ සංවාදය භාග්‍යතුන් වහන්සේට සැලකල හිටියා.
When he finished speaking, the blessed one told him.
ඒ සංවාදය සඳහන් කළ ඉවරුණාම භාග්‍යතුන් වහන්සේ ඔහුට කිව්වා පැහැදිලි කළා වදාලා.
The Bhikkhuni Dhammadina is wise, Visakha.
ධම්මදින්නා භික්ෂුණිය විසාකය හරිම ප්‍රඥාවන්තයි.
The Bhikkhuni Dhammadina has great wisdom.
Dhammadinna bhikkhuniyata uttum prajñāvak thiyena, shreṣṭha prajñāvak thiyena.
If you had asked me the meaning of this, I would have explained it to you in the same way that the Bhikkhuni Dhammadina has explained it.
Oba evilla magin yahuwana mehi arthaya Dhammadinna bhikkhuniya kiyapu vidiyatama thamai mamath obata vistara karanne.
Such is the meaning and you should remember it.
ඒක තමයි අර්ථය. ඒ විදිහටයි ඔබ මතක තියාගන්න ඕනේ.
That is what the blessed one said. The lay follower of Visakha was satisfied and delighted in the blessed one's words.
එයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. විශාක ගෘහපතිය භාග්‍යවතුන් වහන්සේගේ වචනය තුළ සතුටු ප්‍රමෝදයට පත් වුණා. Sadhu, sadhu, sadhu. Go back and sit in meditation. Gila bhavanawata indaga.
I have taken Sister Kema to some conferences for monks.
Mama Kema bhikshunin wahanse ekkan giya bhikshun wahanse laata tiyana sammantranayakata.
And she has the habit of getting to very senior monks and talking with them.
ඇයට පුරුද්දක් තියෙනවා මේ ජේෂ්ඨ භික්ෂුන් වහන්සේලා දැක්ක ගමන් ගිහිල්ලා දැවටි දැවටි කතා කරනවා.
And she talks about dependent origination.
ඇය ගිහිල්ලා කතා කරන්නේ මේ හේතුඵල ධර්ම ගැන, පටිච්ච සමුප්පාදය ගැන.
Now I know a lot of these head monks.
මම දන්නවා මේ ගොඩක් ජේෂ්ඨ භික්ෂුන් වහන්සේලා ගැන.
And when I see that she's talking to one of them, I have a tendency to go see what she's saying.
අය ජේෂ්ඨ භික්ෂුන් වහන්සේලා එක කතා කරගෙන ඉන්න දැක්කම මට තියෙන මම ගිහිල්ලා මගේ පුරුද්දක් තමයි ගිහිල්ලා බලන මොනවද කතා කරන්නේ කියලා.
And it's happened a few times that the head monk will stop talking with Kema and talk to me.
සමහර විටින් නිතර කීප වතාවක් වෙච්ච දෙයක් තමයි ජේෂ්ඨ භික්ෂුන් වහන්සේ කේමා මෙහෙණියට කතා කරන එක නවත්තලා මට කතා කරන්න පටන් ගන්නවා.
And they scold me for teaching her the higher dhamma.
ඒ ජේෂ්ඨ භික්ෂුන් වහන්සේලා මට චෝදනා කරනවා මේ ගැඹුරු ධර්මය ඇයට උගන්වීම සම්බන්ධයෙන්.
And one monk said, "Why did you do that?"
එක භික්ෂුවක් ඇහුවා, "ඇයි ඔබ එහෙම එකක් කළේ කියලා?"
And I said, "Because she can understand it."
මං කිව්වා, "ඉතින් ඇයට ඒක තේරෙන හින්දානේ කියලා."
So it's a real interesting phenomenon. And I actually, when you come to my center, I will teach you all as human beings. Not as man or woman.
ඔබ මගේ භවනා මධ්‍යස්ථානයට ආවහම මම උගන්වන්නේ පිරිමි ගැහණු කියලා වෙන් කළා නෙමේ මිනිස්යෝ කියලා සලකලයි.
And that's what I would like to see start to happen in this country.
මේ රටෙත් එහෙම වෙනව දකින්ටයි මම කැමති. ඒ කියන්නේ රජේෂ්ඨ භික්ෂුන් වහන්සේලට පෙරිලා ඉන්න බැරි වෙනව පටිච්චසමුප්පාදේ.
One time somebody asked Kesri Dhammananda.
Kesri Dhammananda hamduruwagen ekawatawa kenek ehuwa. Ehenawada man kiyeneka?
What's the difference between men and women?
Kaanthawa saha purushawa athara wenasa mokadda kiyala?
And he quoted something from the Anguttara Nikaya.
Unwanse Anguttara Nikayen upitala pennuwa.
He said the difference between men and women is
කාන්තාව සහ පිරිමි අතර වෙනස තමයි
men think about women and women think about men.
කාන්තාව පිරිමි ගැන හිතන එකයි පිරිමි කාන්තාව ගැන හිතන එකයි වෙනස. Are you sure it is mentioned?
I looked it up. It is there.
Anguttara Nikaya එහෙම එකක් තියෙනවලු. හ? තික නිපාතේ. හ? ඒකක නිපාතේ පළවෙනි වර්ගයේ. He said it is mentioned in ඒකක නිපාත in the first chapter. ඒකක නිපාතේ පළවෙනි වර්ගයේ තියෙනවලු. Good. Thank you.
So why try to teach you any differently? You all can learn in the same way.
ඉතින් එකේ වෙනස් විදියට උගන්වන්නේ ඇයි? ඔබ ඔක්කොටම එකම විදියට ඉගෙන ගන්න පුළුවන්. ධම්මදින්න භික්ෂුණිය ප්‍රඥාවන්තුනිත් ඒ වගේ. කේමා මෙහෙණිය ප්‍රඥාවන්තයි.
Do you have any questions?
ප්‍රශ්න තියෙනවද ඔබට?
Right. this signless contact means there is no sign. In other words, your mind is just clear.
Excuse me, Pante. Sanya vedeti nirodhen matu veddi sutre sandahanuna animitta sparshaya sunyata sparshaya saha. What is the third one, Ellen?
Void.
Void, signless, and?
Desireless.
Viragi sparshe kien sparshen sparshe vino kela. E tu ne vister karane kela kiwe. Animit sparshe kela kiane. Nimittak ne sanyavak ne kien sparshe. Manase tula samabar bahave tieni. E sanyavak ne kieneka.
The void is just nothing arising.
Shunya kela kiane. Matu vena kisima deyak nati svabhavayak kiyana ekai.
And of course there's not going to be any desire.
Kisima ragayak kohomath etana thiyena vidiyak naha ragaya sakas vemin thibbe nathi nisa.
And this can last for a period of time.
Meka kisiyam kalayak pavatinna puluwa.
Depending on your advancement.
Oba diyunu wu pamanata eya pavatiwi ehinawada.
Until you get to be an anagami,
oba anagami kenek wenakal,
it just happens for short periods of time.
Me nirodhaya kiyeneka keti keti kalawalatai siddha wenne.
When you get to be an anagami, it can last for up to 7 days.
Oba anagami tattwayata patunama ඔබට දින 7ක් නිරෝධ සමාපත්තිය තුල ඉන්න පුළුවන් එක දිගටම නොනැගිට.
When you become an anagami, you can make a determination to be in that signless deliverance of mind for 20 minutes or 6 hours or 5 days, however long you have.
ඔබ අනාගාමී තත්ත්වයට පත් වුණා ඔබට පුළුවන් අධිෂ්ඨාන කරන්න නිරෝධ සමාපත්තිය විනාඩි 20ක් ඉන්න කියලා එහෙම නැත්නම් පයක් ඉන්න කියලා එහෙම නැත්නම් දවසක් එහෙම නැත්නම් දවස් 7ක් ඔබ කැමති ප්‍රමාණයක් ඉන්න කියලා.
So there's real advantage to becoming an anagami.
ඒ කියන්නේ අනාගාමි වීම තුළ සෑහෙන විශාල ප්‍රතිඵලයක් තියෙනවා.
Think about this. Never, ever again will fear or dissatisfaction or dislike arise in your mind again.
හිතලා බලන්න ටිකක්. ඔබ තුළ කිසිම දවසක බිය ඇති වෙන්නේ නැහැ. කලකිරීම ඇති වෙන්නේ නැහැ. අතෘප්තිය ඇති වෙන්නේ නැහැ. කොච්චර මිදීමක්ද?
And there's no lust that arises in your mind.
රාග ආසාව නොබුතුල ඇති වෙන්නේ නැහැ.
What happens is your mind has loving kindness, equanimity and collectedness.
මොකද්ද වෙන්නේ?
The time.
ඔබේ මනස තුල කොයි වෙලේත් තියෙන්නේ මෛත්‍රිය උපේක්ෂාව සහ සම සමාධිය එකඟ භාවය
all the time
කොයි වෙලෙත් නිතරම
doesn't matter what you're doing
කුමක්ද ඔබ කරමින් ඉන්නේ කියලා අදාළ නැහැ නිතරම තියෙන්නේ ඒ ස්වභාවය
what relief that would be
කොච්චර සහනයක්ද ඒක මනසට ඔබට.
So, yeah.
And forget the exact gazing, but there is the talk of physical formations is breathing in and out, right?
Yeah.
That stops in cessation.
It just doesn't happen so often. Body is very much on automatic. And if body needs to have some breath, it will take it on its own. But but the heartbeat slows way, way down. And there's a lot of physical things. You won't have to get up and go to the toilet while you're in that sort of thing.
ශාරීරික සංස්කාර කාය සංස්කාර යටතේ කියුණා මේ හුස්ම ගන්න එක නතර වෙනවා නේද කියලා නිරෝධ සමාපත්තියේදී එතකොට උන්වහන්සේ සඳහන් කළා ඒක නිතරම නොවෙන්න පුළුවන් මේ ශරීරය කියලා කියන්නේ සොයන් වැඩ කරන ස්වභාවයක් ඒ වගේම නතර වෙන දේවල් තමයි ඔබ වැසිකිලි කැසිකිලි යෑමක් අවශ්‍ය වෙන්නේ නැහැ ශරීරය ඒ සියලුම ක්‍රියාවලීන් නතර වෙනවා ඒවට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමක්වත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමක්වත් ඔබට ඉතින් අවශ්‍ය වෙන්නේ නැත්තේ ඒකයි එහෙම වුණාම ශරීරය ඉබේම ක්‍රියා විරහිත වෙලා තියෙනවා
Now there is a lot of belief when you're practicing one-pointed concentration.
ඔබ ඒකාග්‍ර වූ සමාධීන් වඩද්දී
that when you get to the fourth jhana you don't breathe anymore.
ඒවයිදී ඔබ සතරවෙනි ධ්‍යානයට සමවැදුනහම තවදුරටත් ඔබ හුස්ම ගැනීමක් නැහැ.
But that is not the way it happens with what I'm showing you.
ඔබට පෙන්වා දෙන විදිහට මම පෙන්වා දෙන විදිහට එහෙම නෙමෙයි ඒ සිද්ධ වෙන්නේ ඇහෙනවද මං කියන එක.
If you're doing the breathing meditation, it will take you all the way to the realm of nothingness.
ඔබ ආශ්වාස ප්‍රාශ්වාස සම්බන්ධයෙන් ආනාපාන භාවනාව කරද්දී එය රැගෙන යාවි ඔබ ආකින්චඤ්ඤායතනේ දක්වා මුකුත් නැණි නැති ස්වභාවය දක්වා මනසි
The reason that I don't do mindfulness of breathing is because it takes a lot longer to get to where you are in a short period of time with the Brahma Viharas.
ආනාපාන සතිය මම උගන්වනවා අඩු කරලා තියෙන හේතුව තමයි ඒ ටිකක් වැඩිපුර කාලයක් යනවා ඔබට ඔබ ඉන්න තැනට රැගෙන යන්න බ්‍රහ්ම විහාර භාවනාවත් එක්ක සංසන්දනය කළාම බ්‍රහ්ම විහාර භාවනාවෙන් ඒ කෙටි කාලයකින් ඔබව ඉන්න තැන් වලට ඒ තත්ත්වයන් වලට රැගෙන යනවා
and I don't have to correct your habitual tendency because almost everybody that does mindfulness of breathing does not practice according to the Buddha's instructions.
ඊළඟට තවත් දෙයක් තමයි ඔබ හදාගෙන තියෙන එක එක පුරුදු මේ ආනාපාන සතිය වඩන්න ගිහිල්ලා. ඒව හදා හදා ඉන්නත් ඕන නැහැ. මේ බ්‍රහ්ම විහාර භාවනා උගන්වන්න ගියාම බුදුහාමුදුරුව උගන්වපු නැති ක්‍රම ඔබ පුරුදු කරගෙන ඉන්නවා. ඉතින් ඒව හදා හදා ඉන්න ඕනේ නැහැ. මේ බ්‍රහ්ම විහාර භාවනාවෙන් පටන් ගත්තාම ඔබ පුහුණුව බොහොම ලේසියෙන් කරගෙන යනවා.
So if I take you on, you would have to spend at least 6 weeks with me to get where you're getting to right now in 6 days.
ආනාපාන සතියත් එක්ක යනවා නම් සති 6ක් වත්යයි ඔබ දැන් ඉන්න මට්ටමට දවස් 6න් වෙන දේ කරගන්න.
So you see the advantage of doing the loving kindness.
Metta vadime pratipala obata dente peenawada?
And it's a lot more fun.
E harima vinodamantayak. Ehenawa neida? Me mic ekak samahalata ehenne thiyen.
One knows like he is entering in the system of perception and feeling.
I didn't understand the word you said that time. I don't know why. Say it again.
Does one knows like he is entering in cessation of perception of feeling?
No.
Then how he could make a determination to get away of that?
When you're in anagami, you can make a determination before you start sitting.
ප්‍රශ්නේ තමයි කෙනෙක් දන්නවද කෙනෙක් දැනුවත්වද කෙනෙක් දැනුවත්වද මේ සංඥා වේදේක නිරෝධයට සමවදින්නේ ඒ එහෙම සමවදිනවා කියලා දන්නවද නැහැ සූත්‍රයේ සඳහන් වුණා නැහැ කියලා එතකොට අහුවා කොහොමද එහෙනම් ඒකෙන් මිදීම කරන්න කියලා පිළිතුර ලැබුණා ඒ මිදීම අනාගාමි තත්වයටපත් වුණාම ඇත්තටම ඔබ කලින් අදිෂ්ඨාන කරනවා අහවල් කාලෙන් මිදෙන්න කියලා ඔබ ඒක පුහුණු වෙන්න ඕනේ බොහොම ඒ සිහියෙන් ඔබ එහෙම අදිෂ්ඨාන කරලා තිබුණාම ඔබ සමවදීවි අවශ්‍ය සාධක දෙනකොට ඒ මිදේවි ඒ කාලය සිද්ධුන එක ධර්මතාවයක් ඒ කාලයෙන්
Before becoming an anagami, if you haven't, if you wouldn't say you become a sotapanna, you're still going to have that experience. You don't know you're in that because there is no consciousness at that time. But when you come out, you know that you experienced it.
So one mattamedi pava oba me nirodha samapattiya ස්පර්ශ වීම කරනවා හැබැයි ඔබ දන්නේ නැහැ ඔබ එහෙම ස්පර්ශ කළා කියලා ඔබ ඔබේ හිත එතන නැති නිසා ඔබෙන් මිදුනට පස්සේ තමයි හොයලා බලුවාම මොකද උනේ කියලා ඔබට තේරෙන්නේ මේ නිරෝධයයි උනේ කියලා
ඔකේ
පැහැදිලිද ඔව්
ඔකේ
තවත් එක ප්‍රශ්නයක්
is memory okay me
Is memory
the clinging?
Clinging, no.
මතකයේ කියන්නේ උපාදානයද කියලා ප්‍රශ්නයක් ඇහුවා නැහැ කියලා කිව්වා.
Memory is part of perception.
මතකයේ කියලා කියන්නේ සංඥාවේ කොටසක්.
Perception and feeling are conjoined.
සංඥා සහ වේදනා එක්ව පවතින්නේ
and actually so is consciousness.
ඒ වගේමයි විඥානයත්
what one feels that one perceives.
යමෙක් විඳින දේ සංඥා කරනවා
what one perceives that one cognizes.
යමෙක් සංඥා කරන දේ හඳුනා ගන්නවා සංජානනය කරනවා
So those three aggregates are actually conjoined together always.
ඒ ස්කන්ධය නැත්නම් එකට පවතින්නේ සංඥා ස්කන්ධය වේදනා ස්කන්ධය විඥාන ස්කන්ධ කියන තුන.
Actually, perception is the part of the mind that names things.
එතෙම සංඥාව කියලා කියන්නේ දේවල් මනසින් දේවල් නම් කරන කොටස.
This is a glass.
මේ තියෙන්නේ අර තියෙන වතුර වීදුරුවක්.
That has memory in it because you've seen glasses before.
ඒ තුළ මතකය අදාළයි. හේතුව ඔබ කලින් වීදුරු වතුර වීදුරු දැකලා තියෙන හින්දා.
And it also names it for you.
ඒ වගේම එය නම් කරලා දෙනවා ඔබට.
So, perception is the very beginning of conceptual thinking.
එහෙනම් සංඥාව කියලා කියන්නේ මේ සංකල්පමය සිටීමෙහි ආරම්භය. සංඥාව කියලා කියන්නේ එක එක සංකල්ප හදාගැනීමේ මුල.
Every thought you have is part of a concept.
ඔබට තියෙන හැම සිතුවිල්ලක්ම සංකල්පවල කොටසක්.
So when you look for an automobile, where is an automobile?
ඔබ මෝටර් වාහනයක් දිහා බලුවම කොහෙද මෝටර් රථය කියන එක තියෙන්නේ? කොතනද ඒ සංඥාව තියෙන්නේ?
Is it the windscreen?
ඉදිරිපස මුහුණද?
Is it the wheels?
රෝදද?
Is it the steering wheel?
සුක්කානමද?
See, there's a lot of little things that are put together to make up the concept of an automobile.
ඒ කාර් එක කියන සංකල්පය මතු කරගන්න එක එක පුංචි දේවල් එකට එකතු කරලා තියෙනවා.
Our mind only thinks in concepts.
අපේ මනස හිතන්නේ සංකල්ප තුල අහුවෙලා විතරයි.
Nibbana is a state of no concepts.
නිවීම කියලා කියන්නේ නිවන කියලා කියන්නේ සංකල්ප නැති ස්වභාවයක්.
So that gives you an idea of what perception is and how it actually works.
එතනින් ඔබට අදහසක් ලැබෙනවා සංඥාව කියන්නේ මොකද්ද කොහොමද එය ක්‍රියාත්මක වෙන්නේ කියලා.
Okay, anything else?
වෙනත් ප්‍රශ්න තියෙනවද?
Indifference is what?
That involves Sinhala as well. indifference kene vachane parivartane we translated indifference as madhyastha bhava in Sinhala, which she says is wrong. me indifference kene vachane ho vichcha tane madhyastha bhava kela parivartane kara e waradi kiyenawa. Apita honda vachana kawenn puluwan de ekata. What is indifference, Bhante?
Indifference means you have no mindfulness and you're not paying attention.
Amanasikare. Oya. Man kalin madhyastha bhavaya kiyala wacanayak kiwana eya delete karala amanasikare kiyana wacana eyata copy paste karaganna. I made a computer trick. At least closer because it doesn't have. Amanasikare. Mandane.
Indifference is like a block we create.
It's just not paying attention.
Oye phone dikhe balanne dictionary gahala indifference kiyala thiyena wacana. Mokadda thiyenne kiyala? Dulip.
So the difference between indifference and equanimity is very great because equanimity has mindfulness in it and indifference has none.
Upekshawa tula thiyenawa sihya sihya nathi tana thiyenne indifference kiyana swabhawaya ethe etana tapi kiyanne amana anavadane kiyanne. ඒක වචනේ නැද්ද?
Depends on what the problem is. You have to be able to
unattention. Inattention. Anavadane. අනවදානය ඇත්තටම ඒක ටිකක් පැහැදිලි වගේ නේ අනවදානය කියලා. ඒ කියන්නේ difference, does it have any connection with difference?
No.
Basically you are not mindfully.
If you see a difference between this and this, that means you're paying attention. When it's indifference, you don't see the difference between them.
පැහැදිලිව නොදැකීම කියන එකනේ.
Close. That's close, yeah. But not quite, but that's real close.
It was a big mistake. Thank you for pointing that out.
Okay. Anybody else?
I observed in the reading that you, they give equanimity for indifference, which is wrong as well.
Yes. Mm. You can't go by dictionary definitions. They don't work in Buddhism.
බුදුදහම මේ ශබ්දකෝෂත් එක්ක යන්න බෑ කියලා. අලසභාවය. අලසභාවය කියන උදාසීන බව. අනවධානය අලස උදාසීන භාවය කියන වචනය උපේක්ෂාවය කියලා මේ පරිවර්තනය වෙලා තියෙනවා බොහෝ පැරණි පරිවර්තනවල එයින් අදහස් වෙනවලු බුදුහාමුදුරුවෝ දේවල් නොසලකා හැරිය කියන එක බොහෝ නොමග යවන සුළු පරිවර්තනයක් දැන් තමයි ඒ හඳුනාගන්නේ ඒක වැරදි අර්ථකථනයක් කියලා ඉතින් වෙනත් භාෂාවකට බුද්ධ වචන පරිවර්තනය කරද්දී අමාරුයි ඉතින් සිංහලට උනත් පරිවර්තනය කරද්දී අමාරුයි අපි පාලි වචනේ මොකද්ද කියලා බලන්න ඕනේ මේකට අදාළ මේ එතකොට අපි හොයගමු මොකද්ද කියලා I have a question Bhante I observe in the reading of the sutta I found that you can't observe you when one has emerged from cessation of perception, feeling and consciousness, one does not understand that you have emerged. How could that happen?
As you're emerging out of it. It's
yes, as you are, so there are three stages.
Right.
You don't know you are entering, you don't know you are in it. And you don't know you are emerging.
Until after you have emerged.
එන් මතු වෙන වෙලා ඉවර වුණාට පස්සේ හැර පස්සේ තමයි දැන ඒක තමයි. මට ඒක වෙන අදහසක් ආවේ මේ. මතු වුණාට පස්සේ I thought you can't even know that after you have emerged you can't know. That kind of idea came to my
mind. Right, you can reflect on that.
ඔබ ඒ ගැන කොහොමද
May suffering ones be suffering free and the fear struck fearless be. May the grieving shed all grief and may all beings find relief. May all beings share this merit that we have thus acquired through the acquisition of all kinds of happiness. May beings inhabiting space endure, devas and nagas of mighty powers share this merit of ours. May they long protect the Buddha's dispensation.
Dukin pelena sattvayo dukin midetva, bien pelena sattvayo bien midetva, shokin sitina sattvayo sovin midetva, siyalu sattvayo senesilla uda karaganitva, apami raskaragat pina, hema satutakma langa karaganima pinisa, siyalu sattvayo anumodan vitva, අහසේ සහ පොළොවේ වාසය කරන බලවත් දෙවියෝද නාගයෝද මේ අප රැස් කරගත් පින අනුමෝදන් වෙත්වා ඒ හැමෝම බොහෝ කාලයක් සම්බුදු සසුන සුරකිත්වා සාදු සාදු සාදු